නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි හැමදාමත් කියන අපි නිවන ගැන කතා කරමුකෝ නේද දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහුවහම ස්වාමීන් වහන්සේලා නිවන කියලා කියනවා නිවන කියන්නේ මොකක්ද නිබ්බානන්ති උච්චති කිත්තවතානුකෝ බන්ති නිබ්බාන ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ නිවන කියලා කියන කොපමණකින්ම නිවන වෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා රාගඛයෝ දේශඛයෝ මෝහඛයෝ නිබ්බාන රාග දේශ මෝහයන්ගේ නැති බව නිවනයි කියලා. ඇයි රාග දේශ මෝහයන්ගේ නැති බව නිවන කියලා කියන්නේ? එතකොට අපි එතන පොඩ්ඩක් කතා කරලා බලමු. රාග දේශ මෝහයන්ගේ නැති බව නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ පැනවුවේ මේ කුමක් නිසාද කියන කාරණාව. මොකද අපි බොහෝ දුරට නිවන නැත්තම් නිර්වාණ ධාතුව නැත්තම් අසංකත ධාතුව කියලා එක එක සංඥා සංකල්ප මවා ගන්නවා. අහස වගේ තැන් හිස් තැන් ශුන්‍යතාවයක් කිසිම දෙයක් නැතිකමක් කියලා. නමුත් මේ නිරෝධ ධාතුව සාක්ෂාත් කරගන්න වෙන්නේ කෙනා කෙනාගේ මනස තුලින්. මොකද සංකතය කියන එක සකස් කරගත්ත දේවල් ලෝකය කියන එක ගොඩ නැගිලා තියෙන්නේ අපේ මනස තුලින්. නැත රාග දේශ මොහංගේ කෘත්‍යයක් වැඩක් තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඒ රාග ද්වේෂ මෝහ කියන ධර්මතා ටික ක්ෂය වුණොත් අපිට ශුන්‍යතාවයක් එළඹ සිටිනවා. හැබැයි ලෝකය අපි නිර්වචනය කරන විදිහේ මේ අහස වගේ හිස් බවකින් තියෙන ශුන්‍යතාවයක් නෙවෙයි. ඈ එතකොට ලෝක නිරෝධය සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය බවක් හම්බ වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට ඒ ටික කතා කරන්නකොට අපිට කතා කරන්න වෙනවා ඉස්සර වෙලාම මෙන්න මේ ටික මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක්වත් අදහසක්වත් නෙවෙයි කියන එක මම හැමදාම මතක් කරනවා. කියන්නේ මේ ලෝකේ හැමදාම පවතින පැවතුණු ඇත්තක් තියෙයි. ඒ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්ත සත්‍ය තමයි ලෝකෙට දේශනා කරන්නේ. අන්නේ සත්‍ය තුල තමයි මෙන්න මේ ශුන්‍යතාවය තියෙන්නේ. යථාර්ථය තියෙන්නේ. එතකොට අපි එතනදී මට මේ පින්වතුන්ට මතක් කරන්න කරුණ කීපයක් තියෙනවා. අපි නිකමට කිව්වොත් ඔගොල්ලෝ අහලා තියෙනවා කාම ලෝකේ, කාම භවයේ, කාම ධාතුව කියලා. අපි ඒ බොහෝ විටක සමහර විටක ධර්ම නොදන්නකොට හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම එකම තැනක් එකම තැනකට කියන නම් ටිකක් කියලා. නැහැ. කාම ලෝකයේ වෙනම එකක්, කාම භවයේ වෙනම එකක්, කාම ධාතුව වෙනම එකක්. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා කාම ධාතුවේ පහළ වෙන්න පුළුවන්. නමුත් කාම ලෝකේ කාමයේ තුල බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා නැහැ. කාම ධාතුව සහ කාම ලෝකේ කියන එක දෙකක්. කාම ලෝකේ සැප දුක් කියන එකක් බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා විඳින්නේ නැහැ කාම ලෝකයෙන්. එතකොට නමුත් කාම ධාතුවේ පහළ වෙනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කාම ධාතුවේ පහළ වෙලා කාම ධාතුවේ පිරිසෙන් දැකලා කාම ධාතුවේ මිදෙනවා. එතකොට අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේ අපි කියමු කාම ධාතුව කියන තැන ගන්න. කාම ධාතුව කියන තැන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා කාම ධාතුවටත් 18 ධාතුවක්ම තියෙනවා. ආයතන 12ක්ම තියෙනවා. පංච උපාදානස්කන්ධයක් මේ පංච උපාදානස්කන්ධයක්ම තියෙනවා කාම ධාතුවේ. එතකොට මේ කාම ධාතුව කියන තැන නැත්නම් යතහ භූත ස්වභාවය කියන තැන ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ uppatti වශයෙන් අපිට කාම ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. කාම ලෝකයක අපි ඉපදුනේත් නැහැ. අපි uppatti වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් හම්බ වෙච්ච තැන තියෙන කාම ධාතුව. කාම ධාතුව. එතකොට ඒකේ ස්වභාවය තමයි මොකක්ද? අපි ඇහෙන රූපයක් දැක්කොත් හැම වෙලාවෙම සීමා නොකරලද මනසකින් තමයි අපිට ඒ අරමුණු පෙනෙන්නේ. කනින් ශබ්දයක් ඇහුවොත් සීමා නොකරනලද මනසකටයි ඒ අරමුණු දැනෙන්නේ. අහවල් රූපය, අහවල් ශබ්දය කියලා අපිට විස්තර ටිකක් නැහැ. ඒ වස්තුන්ට ආවේනික වෙච්ච අනන්‍යතාවයක් තියෙනවා. අපි කියමු ඇහැට පෙනෙනවා නම් හැම වෙලාවෙම ඇස් ඉදිරිපිටට එන්නේ සත්තු පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය. ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩම් වලින් ශුන්‍ය. ලෝකයන්ගෙන් ශුන්‍ය. චිත්‍ර මාත්‍රයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. වර්ණ සතහන් මාත්‍රයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. එතකොට ඒ විදිහටම කනට, නාසයට, දිවට, ශරීරයට සිතින් සිතන අරමුණු විපාක මට්ටමේ කාම ධාතුව කියන මට්ටමේ උප්පත්ති භවයේට ආවේනික වෙච්ච මට්ටමේ අරමුණු ටික තුල තියෙන්නේ සත්තු පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය, ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩම් වලින් ශුන්‍ය ධර්මතාවයක් විතරයි. අපි තේරෙන විදිහට ඇහැට පෙනෙන රූපයන්ගෙන් ගානෙමු. ඇස් ඉදිරිපිටට එනකොට එන්නේ වර්ණ සතහ මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් විතරයි. හැබැයි එතනත් පංච උපාදානස්කන්ධයක්. මොකක් නිසාද? තම අවිද්‍යාව අනුසී අනුසී වෙනවා එතන. ඇස් ඉදිරිපිටට හම්බ වෙන්නේ වර්ණ සතහ මාත්‍රයක්. එතන ඇත්ත නොදකිනකොට අපේ මනසේ, කියන්නේ ඒ වර්ණ සටහන කියලා ඉදිරිපිටට එන රූපයේ ඇත්තම ඇත්ත තමයි වර්ණ සටහන. ඒ ඇත්ත නොදකිනකොට අපේ මනසේ යෙදෙනවා ආශ්‍රව. ආශ්‍රව කියලා කියන්නේ සත්‍යය, පුද්ගලයා, ගෙවල් දොරවල් කියන හැඟීම් ටික අපේ මනසේ යෙදෙන්නේ. එතකොට තව පැත්තකින් එහෙම නැත්තම් මේ ස්කන්ධ ටිකට කියනවා උපාදානීය කියලා. ඒ මොකද මේ ඇත්ත නොදන්නකොට අපේ මනසේ උපාදානයේ යෙදෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන කාම උපාදානය හෝ සත්‍යෙක් පුද්ගලයෙක් කියන හැඟීම් ටික හෝ අපේ මනසේ යෙදෙනවා. අත්වාද උපාදානයේ, ditthi උපාදානය කියන මේ උපාදානය අපේ මනසේ යෙදෙනවා. ඊට පස්සේ ඒ ආශ්‍රවයන්ගෙන් අපි මේ අර වර්ණ සටහන දිහා අරමුණු කරනවා ආශ්‍රවයන්ගෙන්. නැත්තම් අර අපේ මනසේ තියෙන උපාදානයන්ගෙන් අර රූපේ දිහා බලනවා. එතකොට උපාදානය, අපේ මනසේ තියෙන උපාදානය අර ස්කන්ධ ටිකේ පතිත වෙනකොට ඔන්න දැන් අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හම්බෙනවා. ඕකට තමයි ලෝකයේ කියලා කියන්නේ. ලෝකයේ කියලා හම්බ වෙනකොට, සත්ත්ව පුද්ගලික හම්බ වෙනකොට හැමදාම ස්කන්ධ සහ කෙලෙස් කියලා ධර්මතා දෙකක එකතුවක් තියෙනවා නේ. දැන් මුලින්ම අපිට උප්පත්ති වශයෙන් හම්බුනේ ස්කන්ධ ටිකක්. ස්කන්ධ ටික පිරිසිඳ නොදකිනකොට අපේ මනසේ උපාදානයේ යෙදෙනවා. සත්ත්ව පුද්ගල හැඟීම්, කෙලෙස් ටික කියනකොට රාග, දේශ, මෝහ කියලා කෙලෙස් කියලා අමුතු ටිකක් දකින්න එපා. හැම වෙලෙම එයා මොනවා හරි වැඩක් කරලා තියෙනවා අපිට. දැන් මෝහයේ ස්වභාවය තමයි එයා වැඩක් කරලා තියෙනවා මේ පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත නොපෙනෙනවා කියන සිද්ධියක් කරලා. ඊට පස්සේ රාගයේ, ද්වේෂයේ කියන එකෙන් මොකද කරන වැඩේ? අපි කැමති ප්‍රියමනාප කියලා රූප හෝ සද්ද හෝ මොන හරි අරමුණු තෝරලා තියෙනවා. එතකොට හැම වෙලාවෙම අපේ මනසේ යෙදෙන ගති ටිකක් තමයි ආශ්‍රව සහ උපාදාන කියලා කියන්නේ. කෙලෙස් කියලා කියන්නේ මනසේ යෙදෙන ගති. උප්පත්ති වශයෙන් තිබුණේ අනාත්මෝ ස්කන්ධ ටිකක්. ඒ ස්කන්ධයන්ගේ ඇතිතතු කවදාවත් අපි අහලා තිබුණේ නැහැ. අපිට ඉගෙන ගන්න හම්බෙලා තිබුණේ නැහැ. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය හම්බ වෙනවා කියන්නේ ධර්මය අහලා නැහැ. හම්බෙලා තිබුණේ නැහැ කියන්නේ ධර්මය අහලා නැහැ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය දැනගන්නවා කියලා කියන්නේ ධර්මයෙන් තමයි ඒකේ විස්තර ටික පෙන්නන්නේ. ඈ ඇස් ඉදිරිපිටට එන්නේ වර්ණ සතහ මාත්‍රයක්. කෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන එකක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා ඔය පෙනෙන ඇත්ත අපි අහලා තිබුණේ නැහැ. ඒ ඇත්ත නොදකිනකොටම යෙදුනේ අපේ මනසේ ආශ්‍රව නැත්තම් ගති. ඒ කියන්නේ ආශ්‍රව ගති කියනකොට අද අපිට තේරෙන අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රිදී මුතු මැණික් කියලා අපේ හිතේ තියෙන ගති ටික. මම උලන්න නිකමට කිව්වෝ තේරෙන අපි නිකමට කියමු රුපියල් 1000ක් හරි 500ක් හරි කියලා කොලයක් තිබුණොත් දැන් මේක ඇත්තටම කඩදාසියක් නේ චිත්‍රයක් නේ. නමුත් අපි ගන්ධ කියලා අත දැම්මොත් ඔය 500 කුලියකුයි 1000 කුලියකුයි තිබ්බොත් ඉස්සෙල්ලාම අත දාන්නේ කොයි කුලියකටද? 1000කට. ඒ මොකද වටිනාකම මේකේ වැඩි කියලා දැනෙනවනේ. මේක මුදලක් ඒකේ වටිනාකම වැඩි කියලා දැනෙන ගති තියෙනවනේ. අන්නේ ගති ටිකට තමයි කාම ආශ්‍රය කියලා කියන්නේ. අපේ මනසේ දෙන ගති ටික. ඒක මේ කුලියටයි කි නෑ. කුලියට කියනවා රූපය කියලා වර්ණ සටහන. ඒක මෙච්චර රුපියල් 1000යි ඒක මෙහෙම මෙහෙම වැඩ කරන්න පුළුවන් මෙච්චර මෙච්චර වටිනවා කියලා ගති ටිකක් අපේ මනසේ තියෙනවා. මොන දැන් ඒක තමයි ආශ්‍රව කාම ආශ්‍රය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ආශ්‍රයයන්ගෙන් තමයි මේ කුලිය ගන්න. අපි මේ මෙහි තියෙන ගති ටික හින්දායි මෙහාට අතදාලා මේ කඩදාසි ගන්න. එතකොට හැම වෙලෙම මනස මත තියෙන. අපි කියමු ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අද ඉඳලා මේ කුලිය වළංගු නෑ කියලා අපේ මනසට තේරෙනවා ඒකේ වටිනාකම නෑ කියලා. එහෙම වුණොත් ওই කුලියක් තිබුණු වාහනයක යද්දි පාරායනේ නතර කරලා හො ගන්නවද? ගන්නෑ. නමුත් වටිනාකම තියෙනවා කියලා පෙනෙන මට්ටමේදී දැක්කොත් නතර කළා හරි ගන්නවා නේද? එතකොට ඒකෙන් කිව්වේ ආශ්‍රව කියන ටිකෙන් තමයි කෙලස් කියන ටිකෙන් තමයි වටිනාකමක් දීලා තියෙන්නේ මිසක බාහිර වස්තුව තුළ වටිනාකමක් තියෙනවා නෙවෙයි. මේ හැම දෙයකම එහෙමයි. මේ හැම දෙයක් ඇස් ඉදිරිපිටට එද්දී ඒ අරඹයා ඒ ඇස් ඉදිරිපිටට එන වස්තුවේ ඇත්ත නොදකින්නකොට වටිනාකම් එක්ක විස්තර ටික අපේ මනසේ එදෙනවා. එතකොට නොවටිනාකම් එක්ක අමනාපකම් එක්ක විස්තර ටික අපේ මනසේ එදෙනවා. මෙන්න මේ ගති ටිකට තමයි මෙන්න මේ හැඟීම් ටිකට තමයි අපි ආශ්‍රය කියලා කියන්නේ. උපාදානය කියලා කියන්නේ ওই ගති ටිකට. එතකොට ඒ ගතිය රූපකින් දකින්න බෑ. නමුත් එබඳු ගතිය රූපයකට පතිත වුණාම අපිට රූපේ වටිනා වගේ තේරෙන්නේ. අපේ මනසේ තියෙන ගතිය දැන් මේ ඇස් ඉදිරිපිටට එන්නේ වර්ණ සතහන. අත්වාද උපාදානය කියන්නේ රූපයේ පුද්ගලික සත්‍යයක් කියන අපේ සිතේ මනසේ ඉදිරිය තියෙන හැබඳු ගතිය. ඒ ගතිය මේ රූපෙට අපි බැලුවාම ඒ ගතිය මේ රූපය අරමුණු කළාම අපිට මේ රූපයේ පුද්ගලික කෙනෙක් වගේ තමයි තේරෙන්නේ. එතකොට මේ රාග ద్వේස මෝහ කියන තුනේ වැඩ ටික තමයි ලෝකය කියලා කියන්නේ. රාග දේශ මොහයන්ගේ කෘත්‍ය තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් දුව පුතා අම්මා තාත්තා කියලා මෙන්න මේ ද්‍රව්‍ය කාරණා හදලා තියෙන එක තමයි රාග දේශ මොහයන්ගේ කෘත්‍ය ටික. වැඩේ රාග දේශ මොහයන්ගේ වැඩේ තමයි මොකද්ද? මේ වර්ණ සතහනක් ඇතුලේ රූප මාත්‍රයක් ඇතුලේ වටිනා නොවටිනාකම් වලින් ඇලෙන්න ගැටෙන්න පුළුවන් විදිහේ සවිඥානික අවිඥානික වස්තු ටිකක් හදලා තියෙන එක. අන්නේ හදාගෙන ස්කන්ධයි කෙලෙසුයි කියන දෙකෙන්ම එකට එකතු වෙලා රැස්වෙච්ච නිමිති ටිකට තමයි ලෝකය කියලා කියන්නේ. අපිට හිතෙන් සිහි කරන්න පුළුවන් යම් යම් තාක් මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. එතකොට මෙන්න මේ ටිකට තමයි මේ කේස්කන්ධ ටික කිලිස් ටිකකින් පරිහරණය කරන මානසික මට්ටමට තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියටම අපිට ඇස් ඉදිරි පිටට පැමිණෙන රූපේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් වුණොත් අපිට හම්බ වෙනවා ශුන්‍යතාවයක්. මොකද්ද කුමන ශුන්‍යතාවයක්ද? සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය. ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන මේ ඉඩකඩ මිල මුදල් ඉරහඳ තාරකාවන්ගෙන් ශුන්‍ය. අඳුරු ආලෝකයන්ගෙන් ශුන්‍ය. වර්ණ සතහන් මාත්‍රයක් හම්බුයි. ශුන්‍යතාවය කියනකොට ඕගොල්ලෝ මවා ගන්න එපා. මුකුත් නැති හිස් බව කියලා එකක්. මේ ඇස් ඉදිරි පිටට එනකොට තාම මම මේ කියන ගතිය තේරෙන්නේ නැහැ. අපි නිකමට කිව්වොත් බිත්තියේ ඇඳලා තියෙන චිත්‍රයක් දිහා බලන්න. මේ චිත්‍රය ඇතුලේ ජීවමානව පරිහරණය කරන්න පුළුවන් අපිට ගෙයක් දොරක් යාන වාහන ඉඩකඩ මිල මුදල් සත්ත්ව පුද්ගලිය විරහඳ තියෙද නැහැ. චිත්‍රය තුල ඒක ශුන්‍යයි. ඒකේ අඳුර කාලෝකයක් මෙලොවක් පරලොවක් තියෙද නැහැ. එතන තියෙනවා ඇත්තක්. මොකද්ද? ත්‍ිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර මාත්‍රයක් තියෙනවා. සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. ඒ චිත්‍රය තුලින් අපිට අර මනුස්සයන්නේ අර gedarakne irapayanane kandu yatiyakne කියන gati tika තේරෙනවා නම් ඒ gati tikada අපි ගාව මිසක තියෙන්නේ. එහෙම තියෙද්දි චිත්‍රයේ ඒ බවක්වත් දන්නේ නැති චිත්‍රයක් විතරයි තියෙන්නේ නේද? ඒ වගේ මේ රාග ද්වේෂ මෝහ කියන ධර්මතා ටික සම්පූර්ණම දුරු වුණොත් අපිට ශුන්‍යතාවයක් ලැබෙනවා. මොකද්ද? සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය. සියලු ලෝකයන්ගෙන් ශුන්‍ය. චිත්‍ර මාත්‍රයක් කියන තැනට හිත තබා ගන්න පුළුවන්. මෙන්න මේ තැනට හිත තබලා එතකොට එතන තියෙන නුවණ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සතහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක්. ඒකද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුන එකක් කියලා සම්මාදිට්ඨිය කියන්නේ ඇස් ඉදිරි පිටට එන රූපී ඇත්ත ඇති හැටි දකින තැනට ආවහම ආවොත් එයාගේ මනසේ රාග දේශ මෝහ කියන ධර්මතා තුනෙන් හදපු එකදු නිමිත්තක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එකදු ගතියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කිව්වේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ ධර්මතා ටිකෙන් එකකටවත් ඒ මනසට ඉඩ නැහැ. සත්පුද්ගල ආත්ම භාවයෙන් දුක් විඳින ජරා මරණ දුකක් තියෙන ඒ දුකේ තීඩනේ මේ ශුන්‍යතාවය තුළ අනාත්මෝ ශුන්‍යතාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ අනාත්ම ධර්මතාවයට හිත තබලා ලෝක නිරෝධය කරලා නැත්තම් පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිලා ජීවත් වෙන තැනට තමයි රහතන් වහන්සේ කියලා කිව්ව සූපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ. සූපදිශේෂ නිබ්බාන උපදිශේෂයක් තියනවා කියලා කිව්වේ මේ ස්කන්ධ මාත්‍රයක් පරිහරණය කරනවා ඇත්ත දකින. හැබැයි ඒ ස්කන්ධ මාත්‍රය තුල ඇත්ත දන්නා දක්නාකම ස්කන්ධ මාත්‍රයක් පරිහරණය කරනවා සත්ව පුද්ගල භාවයෙන් එන සියලු දුක් නිවිලා ලෝකයෙන් විඳින සියලු දුක් විඳලා ලෝක නිරෝධයක් කරලා ලෝකේ නිරෝධී ධනෙමින් ලෝක නිරෝධී ධකෙමින් මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා. ඇස් ඉදිරි පිටට රූපයක් ආවොත් එයා ඒ සත්‍ය තමයි එයාගේ මනසට හසු වෙන්නේ. කෙලවරට ගිය කෙනාට රාග දේශ මොහ දුරු වෙච්ච කෙනාට සත්‍ය පේන්නේ. ඇත්තම ඇත්ත ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්තම ඇත්ත විතරයි යට පේන්නේ. මොකද්ද ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක වර්ණ සටහනක් කියන එක. කරන තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්. ඊගාව එක තමයි විශේෂම ලක්ෂණයක් තියෙනවා. ඔතනදී මේ අවිද්‍යාවේ ලක්ෂණය තමයි අපි රූපයක් දිහා බලන්නේ කෙලින්ම ඇහෙන් මේ බාහිර රූපෙ දිහා බලන්නේ. මේ බලන මිම්මතුම රාග දේශ මොහ ඒ මොහේ ලක්ෂණය තමයි කෙලින්ම අපි සිද්ධිය මෙන්න මෙහෙම රූපයක් දිහා බලන එක. බලනවා කියන සිද්ධියම මෝහයේ කෘත්‍යයක් වඩා. නමුත් යථාර්ථය ගත්තොත් අර ඇත්ත ඇති ඇති දකින්නවා කියන මනසට ආවෝ රාග දේශ මෝහ දුරු වුණොත් මේ රූපයට හිත යොමු කරන්න ওই විදිහට නෙවෙයි වෙන විදිහකට. මේ රූපය ආරම්භය ගනුදෙනු කරන්නේ වෙන විදිහකට. ඒ කොහොමද? ඒ හැම තැනකදීම රූපයේ ඇතිවීම දන්නා වූ නුවණකින් අපි වගේ හිතන්න ඕනේ නැහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරංග කියලා හිතන්නේ නැහැ. මං කියුවේ ඒ කෙලස්ටික ජීවිතයේ වෙල දැන් අද කරන්නේ එයා වැඩ. ඒ හින්දා කෙලස්ටිකක් කියලා හිතන්න ඕනේ එයා අපිව ඒ විදිහට ජීවත් කරවන. ඒ වගේ නුවණ කියන එක අපේ ජීවිතයේ වුණාම හිතන්න ඕනේ එයා ඒ විදිහට අපි ජීවත් කරවන. මේ රූපේ ඇත්ත ගත්තාම මම ඍජුව බලන් දෙපා ඍජුව බැලුවොත් වැරදි. මේක ඇත්ත ඇති හැටි බලන් ගත්තොත් අපි නිකමට කිව්වොත් ප්‍රතිසන්දි වශයෙන් සිත මේ කයට බැසගත්ත නිසා සිතේ තියෙන නාම ධර්ම ටිකට ආයතන හැදිලා ආයතන ටිකේ නිසා රූපය හදලයි පේන්නේ. එතකොට අපිට රූපයක් පේනකොට පේන සිද්ධිය දිහා බැලුවොත් එයා හැම වෙලාවෙම දන්නව ආධ්‍යාත්මික පැත්ත නිසාව රූපේ උපදලයි අපිට පේන්නේ කියන නුවණක් තියෙනවා. අපි කෙලින්ම රූපයට හිත යොමු කරනකොට බලන්න මේ ඇහෙන් කෙරෙන වැඩේ අතහැරලා තියෙනවා. කෘත්‍ය අතහැරලා ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මෙහෙම ඇහැ හරහා බාහිරින් ඇවිල්ලා රවුමක් ඇවිල්ලා තියෙන්නේ. විඥානේ රූපිත බැසගෙන නාම ධර්ම වලට ආයතන ටික හැදිලා ආයතන ටික නිසා රූපේ උපන්දල හිතට පේන්න සකස් කරලා තියෙන්නේ. එතකොට මෙහෙම ආපු සිද්ධිය අපි මෙහෙම බලනවා කියලා කියන්නේ සම්පූර්ණ සිද්ධ වෙන සිද්ධියට සම්පූර්ණ පරස්පරයි. සත්‍යයට විරුද්ධව යනවා කියන සිද්ධිය බලනවා කියන එක දර්ශන මාත්‍රයකින් කරලා තියෙනවා අපි. උගලන්ට විස්තර මුකුත් ඕනේ නැහැ. කෙලෙස් මුකුත් ඕනේ නැහැ. විස්තර මුකුත් ඕනේ ඔය බලනවා කියන සිද්ධියෙන්ම කෙලෙසි පවත්තලා තියෙනවා. මෙහෙම බලනවා කියන සිද්ධියෙන්ම තියෙනවා එයාට පෙනෙන දෙයක් නෙමෙයි එයාට බලන්න දෙයක් තියෙනවා කියන වැඩේ. ඒ කියන්නේ බලනවා කියන සිද්ධිය තුල තියෙනවා එයාට මොකද්ද? දකින්න කලින් තිබුණා මේ දේ තියෙනවා මෙහෙම දෙයක් කියන කාරණාව තියෙන හින්දමයි මෙහෙම බලන්නේ. බැරි වෙලා ආධ්‍යාත්මික පැත්තට හිත තබල ඇහැ නිසා රූපය හදලා පෙන්නනවා කියන නුවණක් තිබුණොත් මෙහෙම බලනවා කියන වැඩේ එක්කට ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? ඇහැ නිසා නම් රූපයක් හදලා පෙන්නන්නේ තියෙන දෙයක් දකින්න බෑ. ඒ කියන්නේ තමන්ම උපද්දපු දර්ශනයක් තුල සත්වය පුද්ගල හෝ ද්‍රව්‍ය කාරණා තියෙයි කියලා හිතනවාද? ඒ තමන්මම නම් මේ සතහන උපද්දලා තියෙන්නේ. එතකොට නියම විද්‍යාවේ සම්මා දිට්ඨි රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත් ඉදිරිපිටට හම්බ වෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ මනසකටයි. රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය, නිබ්බාණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කන ඉදිරිපිටට ඉන්න ශබ්දයන්ගේ, නැත්තම් කනේ ශබ්දයන්ගේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ මනසකටයි. ඇයි ඒ ඇත්ත ඇති හැටි දන්නවනම් දකිනවනම් රාග ద్వේස මොහ නැ, රාග ద్వේස මොහ නැති වුනොත් ඔගොල්ලෝ හිතන්න එපා නිකම්ම gati ටිකක් නැති වෙලා කියලා. ඔගලන්ට නැති වෙලා තියෙන්නේ මොනවද? අද ඇති වෙලා තියෙන ඔක්කොම ටික. අද ඇති වෙලා තියෙන්නේ යම් තාක් දෙයක් නම් ඒ ඔක්කොම ටික ඔගලන්ට නැති වෙනවා. ඒකටත් බයයි. මොකද ඔකට පේනවා අනුපාදා පරිතස්සනා කියලා එකකුත් තියෙනවා. උපාදා පරිතස්සන අනුපාදා පරිතස්සන කියලා එකකුත් තියෙනවා. අතහැරීමටත් බය පැත්තක් තියෙනවා. හරිද? එතකොට අද අපිට හම්බ වෙලා තියෙන යම් තාක් දේවල් තියෙනම් වටිනාකමින් යුක්ත ජීවත් කරගන්න ජීවත් වෙන්න ජීවිතය කරි ලැබිලා තියෙනවා. මේ ජී තමන්ගේ කියන්නේ ජීවිතයත් එක්කම ලැබිලා තියෙන මේ රාග දේශ මොහයන්ගේ වැඩ කෘත්‍යය. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කොත් දන්නවනම් දකින්නවනම් ඒ දන්න දකින්න මනසට තමයි යථාභූත ඥානය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒ යථාභූත ඥානය තියෙන තැනක රාග දේශ මොහ නැහැ, රාග දේශ මොහ නැහැ කියලා කියනකොට කෙලෙස් කියන gati ටිකක් විතරක් නැහැ කියලා හිතන් දෙපා. ඒ නැත්තේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් සත්වෝ රන් රිදී මුතු මැණික් මෙලෝ පරලෝ ඊරහඳ ගස්ගල් තාරකා කියන ඒවයි නැත්තේ ඔයගලන්ට. ඒක බොහොම සියුම් සිද්ධියක්. නමුත් ඇත්තටම ඔය ඔක්කොම අපේ ජීවිතේට අද තියෙන කෙලෙස් ටිකක්. ඊට පස්සේ ඒ රාග ద్వේස මෝහ නැති වුණොත් ලෝක නිරෝධයක් සිද්ධ වෙනවා. ලෝකය කියලා පනවන්න කාරණාවක් නැහැ. ශුන්්‍යතාවය කියලා කියන සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්්‍යයි. ලෝකයෙන් ශුන්්‍යයි. ගෙවල් දුරවල් යානවන ඉදකඩන් කියන මේ ධර්මතාවයෙන් ශුන්්‍යයි. එතකොට ඒ යතහ භූත ඥානයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම ආධ්‍යාත්මික වස්තු නිසා බාහිර වස්තු ඉපදිලා කියන දර්ශනයක් ලැබෙන්න ඕනේ. ඔක තමයි ඇත්ත. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේම ඇත්ත ඇති හැටිය පවතින මීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මම දැන් අද ඒක විස්තර කරන්නේ නැහැ. ඒකයි ඔය අපි ධර්ම ඉගෙන ගන්න ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත යුතුයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දීලා තියනවා, පෙන්වලා තියනවා. ඇස් ඉදිරිපිටට පැමිණෙන රූපය කියන්නේ මොකද්ද? ඒ රූපය ඇත්ත මොකද්ද? ඒ රූපය පෙනෙන ඇහැ කියන්නේ මොකද්ද? ඒ ඇහි ඇත්ත මොකද්ද? කන කියන්නේ මොකද්ද? ඒ කනේ ඇත්ත මොකද්ද? කනට ඇහෙනවා කියන ශබ්දය මොකද්ද? ඒ ශබ්දයන්ගේ ඇත්ත මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. කෙටියෙන් මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශ ආයතන හය ආරම්භය පෙන්නපු මිම්මක් තියෙනවා. මෙන්න මේ මිම්මට තමයි යථාභූත ඥානය කියන්නේ, සම්මාදිට්ඨි කියලා කියන්නේ. ඔන්න ඔය සම්මාදිට්ඨියට ඒ ඇත්ත ඇති හැටි දැකීමට හිත තැබුවාම තබනකොට රාග ද්වේෂ මෝහ කියන ධර්මතා තුනම අපේ මනසේ නැහැ. රාග ද්වේෂ මෝහ අපේ මනසේ නැති වෙනකොට නැති වෙලා තියෙන්නේ කාම ලෝකයට අයිති ද්‍රව්‍ය කාරණා, රූප ලෝකයට අයිති ද්‍රව්‍ය කාරණා, අරූප ලෝකයට අයිති ද්‍රව්‍ය කාරණායි නැති වෙලා තියෙන්නේ. ලෝක නිරෝධය, ශුන්‍යතාවය. එතකොට ශුන්‍යතාවය කියනකොට මුකුත්ම නැතුව නෙවෙයි, ඇත්ත ඇති හැටි දකින්නකම තියෙනවා. රාග දේශ මොහයන්ගෙන් ශුන්‍යතාවය දුරු වීමෙන් ශුන්‍යතාවය සම්පාදනය කරලා තියෙනවා. දැන් අපි සමහර විට ඕකෙදි හිතන්නේ මුකුත් අරමුණු නැති අහස වගේ තැනක් කියලානේ. මොකද මම මේ ටික මාත්‍සුකකලේ ගොඩක් දෙනෙකුගේ අදහසක් තියෙනවා කතා කරනකොට. මම දැන් භාවනා කරනවා කිසියම් දෙයක් නැති හිස් බවක මට ශුන්‍යතාවයක ඇය ගානක් වුණත් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියලා. නමුත් එහෙම නෙමෙයි. උගලන්ට තව ඕනේ නම් මජ්ජිම නිකායේ චුල ශුන්‍යත සූත්‍රය එහෙම බලන්න. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට මතකයි භාග්‍යතුන් වහන්සේ එක කලකදී මතක් කළා ආනන්ද මම බෙහෙවින්ම මේ කාලේදී ශුන්‍යත විහරණයෙන් ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ආනන්ද ඒක එහෙමමයි මම එදත් එහෙමයි දැනුත් එහෙමයි ආර්ය ශුන්‍යතාවයෙන් ඉන්නේ. ආර්ය ශුන්‍යතාවයෙන් ඉන්න තථාගතයන් වහන්සේ ළඟට ගැහැවි ඈ එතකොට රජවරු සිටුවරු බමුණු ගැහැවි එනවා. ඒ ශුන්‍යතාවය නිසාම තථාගතයන් වහන්සේ ඒ අයට ඒ ශුන්‍යතාවෙන් යුක්ත වූ ධර්මතාවයක්ම දේශනා කරනවා. එතකොට අව්‍යාජෝ ධර්මතාවයක්ම දේශනා කරනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා මේ පෙන්නනවා පැහැදිලිව. එතකොට ඒකෙන් මම මතක් කළේ ශුන්‍යතාවය කියනකොට ලෝකෙ තුල අපිට හම්බ වෙන අඬන්න වැළපෙන්න හම්බ වෙන ඇලෙන්න බැඳෙන්න හම්බ වෙන නිමිති නැතිකමෙන් ශුන්‍යයි කියන තැනකින් දකින්න. අර යථාභූත ඥානයවත් නැ ඒ ඥානයට ගෝචර වෙච්ච ස්කන්ධ ටිකවත් නැ කියන එක නෙමෙයි මේකින් කියන්නේ. සෝපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ උපදිශේෂයක් තියෙනවා. උපදීය කියන එක ගත්තාම හතරකට බෙදෙනවා. කාම උපදි, කන්ද උපදි, ක්ලේශ උපදි, අභිසංස්කාර උපදි කියලා. කාම උපදි කියලා කියන්නේ කාම ලෝකේ කාම භාණ්ඩ රන් රිදී මුතු මැණික් දුවා දරුවෝ කියලා හිතනක කාම උපදි. කන්ද උපදි කියලා කියන්නේ ස්කන්ධ ටික. ක්ලේශ උපදි කියලා කියන්නේ තණ්හාව ආශ්‍රෝ උපාදාන යෝග යෝග ග්‍රන්ථ කියලා තව අපි කතා කරන්නේ. ඕවක් ක්ලේශ. අභිසංස්කාර උපදි කියලා කියන්නේ පුඤ්ඤ අභිසංස්කාර අපුඤ්ඤ අභිසංස්කාර ආනිජ්ජ අභිසංස්කාර කියලා කර්ම කියන්නේ මේවා. එතකොට මේ උපදි හතරෙන් රහතන් වහන්සේට කාම උපදියක් නැහැ. කාමයක් නැහැ. ක්ලේශ උපදියක් නැහැ. ක්ලේශුත් නැහැ. අභිසංස්කාර උපදියක් නැහැ. පුඤ්ඤ අභිසංස්කාර, අපුඤ්ඤ අභිසංස්කාර, ආනිජ අභිසංස්කාර කියන කර්මත් නැහැ. හැබැයි කන්ද උපදිය කියන ටික විතරක් තියෙනවා. ස්කන්ධ මාත්‍රයක් තියෙනවා. ඒ හින්දා රහතන් වහන්සේට කියනවා මොකද්ද? සෝ උපදිශේෂ නිබ්බාන. මෙතෙන්ට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. ඒ අර කාමය කියන එකත් අයින් කළා. ක්ලේශය කියන එකත් අයින් කළා. කර්මය කියන එකත් අයින් කළා. ස්කන්ධ මාත්‍රයකින් ජීවත් වෙනවා. අපි කියේ ලෝකය කියන එක පනවන්න ස්කන්ධ සහ ක්ලේශ කියලා දෙකක් ඕනේ වුණා. ස්කන්ධයන්ගේ ඇත්ත දැකලා ක්ලේශ ටික දුරු කරලා ස්කන්ධ ටිකෙන් ජීවත් වෙන තැනට කියනවා මොකද්ද? සෝපදීස නිබ්බාන නැත්තම් මේ ක්ලේශ පරිනිර්වාණය කියලා. හැබැයි ලෝකයක කෘත්‍යයක් ඒකෙන් නැහැ. අපි දැක්කා ලෝකය කියන එක කම්බ වුණේ සත්‍ය පුද්ගලික ඉන්නතන කම්බුනේ හැම වෙලෙම ස්කන්ධ සහ ක්ලේශ කියන ධර්මතා දෙකම යෙදිලා නේද? ක්ලේශ ටික නැතුව ස්කන්ධ ටික විතරක් තිබුණ තැනක ලෝකයාගේ මානසික මට්ටමක් තියෙයිද? ලෝකික විදිහ සපක් දුකක් තියෙයිද? ලෝකී ශුන්‍යයි කියලා කිව්වේ ඒකයි. ස්කන්ධත් නැහැ කියන එක නෙමෙයි. ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දැකපු හින්දායි ස්කන්ධ කියන තැනක පවතින ඇත්ත දැකපු හින්දායි කෙලස් ටික නැති වුනේ. ස්කන්ධ ටිකේ ඇත්ත නොදකපු නිසායි කෙලස් යෙදුනේ. ඒ කෙලසුන්ගෙන් ස්කන්ධ දිහා බලපු හින්දායි ලෝකය කියලා ගොඩ නැගුණේ. සත්පුද්ගලය කියලා ගොඩ නැගුණේ. ලෝකය කියන තැනක සත්පුද්ගලය කියන තැනක සත්‍ය දෙකක් තියෙනවා. දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය, කෙලස් කියන තැන සමුදය සත්‍ය. දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන මේ ධර්මතා දෙකේ කෘත්‍ය තමයි මොකද්ද? ලෝකය. සත්‍ය පුද්ගලය කියන තැනක්. එතකොට දුක පිරිසිඳ දැකලා, ස්කන්ධ ටික පිරිසිඳ දැකලා, කෙලස් ටික දුරු වුණා, සමුදය දුරු වුණා, සාක්ෂාත් වෙලා ඇති නිරෝධය මොකද්ද? සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින දුක නිරුද්ධ වෙලා ඇති. ලෝක නිරෝධී සාක්ෂාත් වෙලා ඇති. ඒ තමයි කීපේ. ඒ කියන්නේ ඔය සිද්ධියටම තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක පිරසින් දකින්නවා කියන තැනක ගත්තොත් අද අපි දුක් විඳිනවා කියන ටික පිරිසිඳ දකින්න ගියොත් අපිට උත්තර දෙකක් හම්බ වෙනවා. මොකද්ද? අපි දුක් විඳිනවා කියන තැනක ස්කන්ධ සහ කෙලස් කියන ධර්මතා දෙකක් තියෙනවා. එතන තියෙන ස්කන්ධ ටික මොකද්ද කියලා ඇත්ත ඇති හැටි බැලුවොත් දැක්කොත් ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න එකට කියනවා දුක පිරිසිඳ දකින්නවා කියලා. රූපේ පිරිසිඳ දකින්නවා කියලා. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය පිරිසිඳ දකින්නවා. දැක්කොත් වෙන්නේ සමුදය දුරු වෙනවා. රාග ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් දුරු වෙනවා. එහෙම දුරු වුණොත් සාක්ෂාත් වෙලා තියෙන නිරෝධය ලෝකයේ නිරෝධය කියනක සාක්ෂාත් වෙයි. එතකොට මම මේ එකම සිද්ධිය එක එක පැතිකඩවල වලින් සත්‍යයන්ගෙන උයි චතුරාර්ය සත්‍යයෙන් උයි සෝපදේශස නිබ්බාන උපදේශස නිබ්බාන කියන ඒ පරියායන්ගෙන උයි එක එකම සිද්ධිය මේ එක එක පැතිවලින් මම මේ පෙන්නන්නේ. එතකොට මේකෙන් එහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ නිවන කියලා තව මොකක් හරි සංකල්පයක් මවා ගන්න එපා. හැමදාම පැවතුන හැමදාම පවතින එහෙත් අපි නොදන්න අපේ ජීවිතයේම තියෙන ඇත්ත ඇති ඇති දැකීමමයි නිවීම කියන්නේ. මොකද්ද? හැමදාම ඇස් ඉදිරි පිටට ආවේ හැමදාම පැවතුනේ පවතින්නේ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සතහන් මාත්‍රයක්. මේක තමයි ඇත්ත. නමුත් ලෝකයේට ඒක වැහිලා හැමදාම අපිට පෙවුන ඇස් ඉදිරි පිටට එන්නේ ගස් කොළන් ගෙවල් දොරවල් දූ දරුවෝ රන් රිදී මුතුමැණි. එතකොට ඒකයි සත්‍යය තියෙන සත්‍ය ලෝකෙට වැහිලා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්ත නැහැ. ලෝකයා මෙහෙම දුක් විඳින තැනක මෙහෙම හම් වෙන තැනක තියෙන්නේ මෙන්න මේ ඇත්ත. ඒ ඇත්ත ඇති හැටි දැකපු දවසේ දැක්කහම උපාදානයන්ගේ මනස මිදුණා, ආශ්‍රයන්ගේ මනස මිදුණා. මොකද්ද මේ රූපය ආරම්භය? ඇස් ඉදිරි පිට රූපයක් එනකොට අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන කියන ගති මනස යෙදෙන එක සම්පූර්ණ නැති වුණා. නොහට ගන්න තත්ත්වයටපත් වුණා. ආශ්‍රයන්ගෙන් හිත මිදුණා, කෙලෙසුන්ගෙන් හිත මිදුණා කියන මේ ගති ටික මතු නූපදින ස්වභාවයටපත් වුණා. එදා ඉඳලා මේ ඇහෙන් මොන තාක් රූප දැක්කත් ඇස් ඉදිරි පිටේ නේ රූපේ ඇත්තම පෙවුනා මිසක ඒ මනසට කවදාවත් වැරදි ගතියක් වැරදි හැඟීමක් යෙදුන්නේ නැහැ. එතකොට ඉබඳු හැඟීමක මේ රූපේ දිහා බලලා සැප දුක් විඳින මානසික මට්ටමක් නැහැ. ඒකෙන් මිදුණා, ඒක නිරුද්ධ වුණා, නූපදින ස්වභාවයටපත් වුණා. එතකොට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින සියලුම දුකක් තියෙනවා නම් සත්වයන්ගේ ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු බව නිසා, මරණය නිසා, එතකොට ශෝක කිරීම වැළපීමකින් ධර්මතා ටික තියෙන ඔය වගේ ධර්මතා මුල් කරගෙනමනේ මේ එන කිසිම ධර්මතාවයක් තමන්ගේ මනසේ නැහැ. ඔක්කොම නියුණ නූපදින ස්වභාව. ඔකට කියන්නේ අනුත්පාදේ කියලා. අනුත්පාදේ කියන්නේ නොහට ගන්න බවට පත් වුණා. නැති වුණා නෙමෙයි ඒකෙදි ස්වභාවය. මේ නිවනේ ලක්ෂණය, නිරෝධයේ ලක්ෂණය තමයි නැතිවීම නෙමෙයි නූපදීම. ඇස් ඉදිරි පිටට මේ එන රූපය කෙනකොට හැමදාම ලෝකයට හම්බ නොවුණු ලෝකය නොදකින ඒ හැමදාම පවතින ඒ ඇත්ත කෙනෙකුගේ මනසේ හැපිලා තියෙයි නම් ඒ ඥාන දර්ශනයත් අකෝප්‍යයි නම් ඔගොල්ලෝ හිතනවද මේ චිත්‍රය ඇතුලේ ගෙවල් රෝ රන් රිදී දකින්නවා කියන ගතියක් මනසේ උපදී කියලා? උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. එහෙම නූපන්නොත් එබඳු ගතියකින් නැවත මේ රූපය උපද්දනව හෝ මේ රූපය දිහා බලනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ට කාම වස්තුන් නිසා ජරා මරණ දුක් විඳින්න තියෙනවා නම් ඒ දුක නිරුද්ධ වෙලා තියෙනවා. දුක නිරුද්ධ වෙලා තියෙනවා. මේක එකසියුන් දර්ශනයක් මම මේ කතා කරනක බොහොම වටිනා එකක්. එතකොට හැබැයි ඒක අපි හිතන තරම් ලේසි නෑ. මොකද ලෝකයා හීනෙනුත් නොගිය විරු නිවන කියලා කියන්නේ. මේ ඇහෙන් දැකපු මේ රූපයක් හීනෙන් හරි පෙවුනනම් ලෝකයට ඒ හීනකින්වත් මෙතන වර්ණ සතහනක් නේද ඇස් ඉදිරිපිටට එන්නේ? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියන එකක් පේන්නේ නැහැ. එන්නේම හීනෙන් හරි තමන් දැකපු දරුවව ගෙදර රත්තරන් රිදී කියන එකක් මිසක හීනෙන්වත් නොගිය විරු නිවන කියලා කියන්නේ මේ සත්‍ය කියන එක බැරි වීමකින්වත් පෙනෙන්නේ නැහැ. එතකොට හැමදාම අපි ඉපදෙනකොට අවිද්‍යාවෙන් යුක්ත ලෝකයක් ඇතුළෙම උපන්න මිසක අවිද්‍යාව නැමැති කෝෂෙම ඇතුළේ අවිද්‍යාව නැමැති ගතියම සසර ගතිය කරගෙන ඉපදිලා මෙතන ඒකටම එබඳු ගතියෙම හුරු අතපිටාවකින් උපනිෂ්ක්‍රීය ත්‍ත්වයකින් ත්‍ත්ව වෙනකොට අපිට මෙතන පවතින ඇත්ත පෙවුනා නම් තමයි පුදුමේ. එතකොට ඇහැට පෙනෙන රූපෙ වගේ කනට නාසයට දිවට ශරීරයට ගැටෙන අරමුණු ඒ ටිකත් ඒවේ අරමුණුත් ඇත්ත ඇති හැටියම පවතිද්දී ලෝකයට හම්බ වෙන වෙන දෙයක්. අපි කියමු සද්ද මාත්‍රයක් විතර කිසිම කෙනෙකුට කිසිම ගතියකට අයිති නැති මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන සද්ද මාත්‍රයක් තමයි මනසේ අපේ කන ඉදිරිපිටට එන්නේ. නමුත් ඒ ඇත්ත ලෝකෙට හැමදාම වැහිලා ලෝකයට හැමදාම මේ සද්දය කෙනෙක්ගේ හෝ දෙයකෙරයක් වෙලා වාහනයක සද්දයක් වෙලා කාර් එකක සද්දයක් වෙලා බස් එකක සද්දයක් වෙලා කුරුල්ලෙක්ගේ සද්දයක් වෙලා මිනිස්සෙක්ගේ සද්දයක් වෙලා එතකොට එහෙම මුකුත්ම නැත්තම් සද්දය කියන එකේ ඇත්ත නොදන්නාකම කියන ධර්මතාවය හොය ඉතුරු කරලා තියෙනවා. සද්දය කියන එක හටගන්නේ මෙන්න මෙහෙම නේද කියන තැනකින් නැතුව සද්දය කියන එක ඇති දෙයක් කියන තැනකින් නිමිත්තක් හෝ පවත්තල තියෙන මොහය හෝ පවත්තල තියෙන සද්දය කියන ධර්මතාවය නිසා රාග දේශ මොහමයි ලෝකෙට ඉපදිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට නිවනේ පණවිඩේ දේශනා කළා කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි මෙන්න මේ සත්‍ය දේශනා කළ එක. ඒකෙදිත් හිතන්න එපා මේ අපි කවදාවත් හිතාගන්නවත් බැරි භාවනා කරගෙන යනකොට කවදා හරි හම්බ වෙන නිවනක් කියලා හිතාගන්න එපා. මෙන්න මේ ස්පර්ශ ආයතන 6 පවතින සැබෑම සිද්ධිය ඒ තත්වාකාරයෙන්ම දන්නා වූ දක්නා වූ මානසික මට්ටමක් ඇති උණු දවසට ඇති කරගත්ත දවසට සියලුම ලෝකයන්ගෙන් මිදෙනවා ලෝකය කියන එක නොහට ගන්න නූපදින තත්ත්වයට පත් වෙනවා කියන මෙන්න මේ දර්ශනයටයි නිවන කිව්වේ කියලා දකිනවා. ඒකයි මේ ඥාන දර්ශනයේ ඇති ඉදිරිපිටට එන රූපයේ පිළිබඳව ඇත්ත දකින ඒ නුවණ අකෝප්‍ය නම් අකෝප්‍ය කියන්නේ වෙනස් වෙන්නේ නැත්තම් ඒකයි එයාට තියෙන්නේ ශක්තිය කියන જાති මම ආයේ ඉපදෙන්නේ නැහැ කියලා කියන්න. ඇයි ඒ? අදද මේ ජීවිතයේදී මේ පංච උපාදාන ස්කන්ධේ ලෝකේ ඉපදීම නතර කරලා නතර වෙලා කියන එක Tamanට පේනවා. ජරා මරණ දුක ඉපදින එක නතර වෙලා කියලා Tamanට පේනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියන්න තියෙන ශක්තිය තමයි මොකද්ද? ඇස් ඉදිරිපිටට එන වස්තුන්ගේ ඇත්ත දැකීම. මොකද අරමුණු වල ඉපදීම තාව නතර වෙනවා හොඳ සමතකමට හනක් වැළුවාම. මේ ගෙවල් දරවල් දූ දරුව කියලා පෙනෙන මට්ටමේ මිදිලා මේ හොඳ චිත්ත ඒකාග්‍රතාවය නිසා දූ දරුව ගෙවල් දරවල් යාන වාහන කියන මානසික මට්ටම් වල මිදිලා ඉන්න පුළුවන් තැනකට එනවා. නමුත් ඒ මිදීම නිවන නෙවෙයි කියලා කියන්නේ ඒක වෙනස් වෙනවා. ඒ මිදීම කෝප්පේ තාවකාලිකයි. ඇයි ඒ? අර සමාධියේ බලය තියෙනකන් විතරයි මේ දුක නූපදින බව එයාට තියෙන්නේ. ඇයි ඒ? එයා මේ ඇත්ත ඇති හැටි දැකලා මේ කෙලෙස් ටික දුරු වුණා නෙමෙයි. මේ කෙලෙස් ටික විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ මේ එක නිමිත්තකට හිත තියලා තිය විතර කුරු කරපු නිසා කෙලෙස් ටිකට එන්න බැරුව යට වෙලා මේ තියෙන. නමුත් මේ ස්පර්ශ ආයතනයි ඇත්ත ඇති හැටි දැකලා මේ ගතිය නැති වුණා. ඔකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය නෙමෙයි සමුච්ඡේද වශයෙන්ම නැති වුණා. ඇත්ත දැකපු නිසාම මෙහෙම බලන එක, මෙහෙම කියන එක, මෙහෙම යෙදෙන එක වැරදි කියන නෝනක් තියෙනවා. එතකොට ඒ හින්දා මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න තැනට මනස ගත්ත දවසට ලෝකය විඳින මේ මානසික මට්ටමේ නූපදින ස්වභාවයටපත් වෙනවා. ලෝකෙ තුල ඉන්න කෙනෙක් විඳින දුක නිරුද්ධ වෙනවා කියන දැක්මකට එන්න මෙන්න මේකයි නිවන කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඇහැට පෙනෙන රූපය කියන එක නිශ්චිතංච චලිතං අත්ති අනිශ්චිතංච චලිතං නත්ති. ඒ කියුවේ රාග ද්වේෂ මෝහයන්ගෙන් යුක්ත මානසික ස්වභාවය තමයි නොසෙලී ඉන්න බෑ. ඇස් ඉදිරි පිටට රූපයක් ආවොත් ඒ රූපෙන් ඇලෙනවා හෝ ගැටෙනවා හෝ කියන ධර්මතාවයටපත් නොවි ඉන්නවා කියන ධර්මතාවයක් නැහැ. රාගදේශ මොහයන්ගේ කෘත්‍ය තමයි මොකද්ද? එක්කෝ ඒ රූපය ආරම්භය ඇලෙනවා හෝ ගැටෙනවා හෝ කියලා මෙහෙ තමන්ව හොලවන්න පුළුවන් ඒ රූපෙන්. තමන්ව චලනය කරන්න පුළුවන් ඒ රූපෙන්. එතකොට දැන් අපි කියමු ඒකෙදි තියෙනවා తాවකාලිකව නැහැ. දැන් මේ අරමුණේදි තියෙන උන අරමුණකට නම් ඇලෙන ගැටෙන තියෙන්න පුළුවන් කියන්නේ. නමුත් එහෙම නෙමෙයි. සමස්තයක් වශයෙන් කිසිම මොනම තැනකදී මොනම කාලකදී මොන විදිහේ හෝ ඇස් ඉදිරි පිටින රූපකින්වත් හොලවන්න බෑ. තමන්ව කියන තැනකට සිංහනාදයක් කරන්න බෑ කාටවත්. මොකද මේ මට්ටමේ වෙර වෙන්න පුළුවන්. නමුත් වෙන මට්ටමේ හැට රූපයක් ආව කෙනා කෙනයි දන්නේ. ඒ මට්ටමේ රූපෙට තමන්ගේ හිත බැඳෙන්න පුළුවන්. ඒක අකමැති වෙන්න පුළුවන්. හරි, ඒ මට්ටම වෙන වෙන විදිහකින් හැට රූපයක් ආව ඒ මට්ටමේ හිත බැඳෙන්න පුළුවන්. ඒක ඇලෙන්න පුළුවන් කියන තැනකින් රාග දේශ මොහ තියෙන කෙනාගේ ස්වභාවය තමයි ස්පර්ශ ආයතන 6න් එන අරමුණු වල සෙලවෙන්නේ නැතුව ඉන්න බෑ. කම්පා රටළු අටළු දහමෙන් කම්පා වෙනවා කියලා කියන්නේ එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා කියන ධර්මතා ටික එක්කෝ රැවටෙනවා. අනිශ්චිතංච චලිතං නත්ති කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙක නිශ්චිත නොවුනොත් මේ සම්මා දිට්ඨිය තියෙන මනසක් තිබුණොත් ඒකේ ස්වභාවය තමයි මහ විශාල ගල් පර්වතයක් හොලඟින් හොලවන්න බෑ වගේ ඇස් ඉදිරි පිටට එන රූපෙන් කවදාවත් හොලවන්න බෑ. රහතන් වහන්සේ නමක් කියලා කියන්න පුළුවන් මම රහත් වුණා කියලා කියන්න තියෙන තව එක සාක්ෂියක් තමයි ඒක. ඇස් ඉදිරි පිටට එන රූපෙන් මොන විදිහටවත් හොලවන්න බෑ. කම්පා වෙන්නේ නැහැ. කන ඉදිරි පිටට එන කිසිම සද්දයකින් හොලවන්න බෑ. කම්පා වෙන්නේ නැහැ. හැබැයි ඒක කාරණාව. දැන් ඇස් ඉදිරි පිටේ එන රූපෙන් හොලවන්නවත් බැරි මෙයව අපිට වගේ දූ දරුවෝ රන් රිදී මුතුමැණික් හම්බ වෙලා ඒකට තණ්හා නොකර ඉන්නවා කියන තැනකින් නෙමෙයි කියන එක දකින්න ඕන. දැන් ඇස් ඉදිරි පිටේ එන රූප එක එක විදිහේ වටිනා නොවටිනා රූප ආවොත් ඇලෙනවා හෝ ගැටෙනවා කියලා වෙන සිද්ධියක් අපේ මනසෙ වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. හිතේ රහතන් වහන්සේ නමක් ඇස් ඉදිරි පිටේ එන කිසිම රූපයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුවම අපිට පේන්නේ අපිට මෙච්චර රාගය ඇති වෙන අරමුණේ රහතන් වහන්සේ රාගේ නැතුව ඉන්නවනේ වගේනේ. ඇත්ත ඒක. හැබැයි අපි දැනගන්න ඕනේ රාගය ඇති වෙන විදිහට අපිට හම්බ වෙන මානසික මට්ටම හම්බ වෙද්දිම එබඳු පුද්ගල භාවයකින් නොඇලී ඉන්නව නෙමෙයි මෙතන. අපි අපේ ඒක සම්මදිට්ඨිය දර්ශනයේ වෙනස කිනුයි මේක වෙලා තියෙන්නේ. අපිට මෙහෙම ඇලෙන මට්ටමකටපත් කළේ අපි ගාව තියෙන දර්ශනය. අපි නිකමට උපමාවක් මං කළොත් අපිට හිතෙනවා ලස්සන ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දිහා බැලලා අපිට රාගයක් ඇති වෙනවා. දැන් තව කෙනෙක් මේ රූපෙ දිහා උපමාවක් කරනවා. මේ රූපයේ දිහා අරමුණු කරන්නේම මෙතන තියෙන්නේ මහා අසුචි ටිකක් නේ කියලා හිත මේ එබඳු සංඥාවකින් අසුභ සංඥාවකින් ඒ රූපෙ දිහා බලලා රාගය නැතු වෙනවා. අපිට පෙනෙන්නේ දැන් අපිට අර arya රාගය නැති කරගන්න හිත තමු දර්ශනේ අපි ගව නැහැ. දැන් අපි හිතාගෙන මේ ස්ත්‍රියට හරි මේ පුරුෂයට හරි කැමැති වගේ තනකින්නේ. දැන් යථාර්ථය වෙලා තියෙන්නේ අපි කැමැති වෙන අරමුණේ arya තණ්හව නැතු ඉන්නවා කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ එයා අපි වගේම ස්ත්‍රී පුරුෂ භාවයෙනුත් නිමිතිත් අරගෙන තණ්හව නැතු ඉන්නවා නෙමෙයි. අපිට තණ්හාව ඇති උනේ අපි ගත්ත නිමිත්ත වැරද්දෙන්. arya තණ්හාව නැතුයි හිටියේ අපි ගන්න නිමිත්ත වෙනුවට මෙතන එයා දිහා වෙන විදිහකට බලපු හින්දා එයාට ඒ තණ්හාව නාවේ. අපි දකින විදිහටම ගෙවල් දරුවල් රන් රිදී මුතුමැණික් දුවා දරුවෝ කියන මට්ටමට හිත තබලත් නොඇලි නොගැටින්නව නෙවෙයි. ඒ සදාමයේ කියන එක. අතන යතහ භූත ඥාන දර්ශනය නිසායි රහතන් වහන්සේ යතහ භූත ඥාන දර්ශනය නිසායි නොවලිනු ගැටින්නේ. අපි යතහ භූත ඥාන දර්ශනය නැතුව ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් අරමුණු කරපු නිසායි මේ ඇලින් ගැටින් දෙකටපත් වෙලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තිබුණොත් මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න අන්තිමට නිස්පාදනය ඉපදිලා තියෙන අර්ථය කියන්නේ ලෝකය ඇලෙන ගැටෙන අරමුණෙත් ඇලෙන්නේ ගැටෙන්නතු ඉන්නවා කියලා. ලෝකයට හරි පුදුමයි. ඇයි මෙච්චර ආසා හිතන රන් රිදී තියෙන තැනක සහතන් වහන්සේ රන් රිදී නැතු ඉන්නවා. මේ ආස නැතු ඉන්නවා වගේ පේන්නේ. නමුත් රහතන් වහන්සේ රන් රිදී නොතිබුණු නිසා රන් රිදී හම්බ වුණා නම් ඒකට තණ්හ නොවි ඉන්නවා කියන එකක් බෑ. එතන ඇත්ත ඇති හැටි දැකපු ඥාන දර්ශනය නිසාමයි අනිත් කෙනා විඳින සැප දුක් කියන එක මිදුනේ. ওই සිද්ධියම ගන්න සැප දුක් කියන එකට මුල් වෙලා තියෙන්නේ ද්‍රව්‍ය කාරණා මේ ස්කන්ධ ටික නෙමෙයි. නුවණ හෝ කිලස් කියන මෙන්න මේ ධර්මතා දෙක කියන එක. තේරුම් ගන්න. ඒ නිසා මේ හැම එකකින්ම මතක් කරන් නිවන කියන එක පනවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ මත නෙමෙයි. හොඳට බලන්න. රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං කියලා කෙලෙස් ටික මත. මාර්ගඵල පනවල තියෙන්නේ මොකින්ද කියලා බලන්න. සෝවාන් ඵලයේ පනවල තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස් කෙලෙස් ටික කිනෙවිද කියලා. මේ ටිකේ ප්‍රහාණය නෙමෙයිද කියලා. ස්කන්ධට නැතිවීමෙන් නිවන පනවන්නේ නම් භවනා කළත් නොකළත් මේ ඔක්කොම නිවන් දකිනවා. ඇයි මේ ස්කන්ධ ටික නැති වෙනෝනේ කවදාද? නමුත් ස්කන්ධ ටික නැති වුණාට කෙලෙස් නැති වෙලා නැති නිසා ආයෙත් ස්කන්ධ ටික කේ කෙලෙසින් හදනවා. මේ ස්කන්ධ ටික නැති වෙනකොට ස්කන්ධ හදන කෙලෙස් නැති වෙලා නැත්තම් මේ කෙලෙසින් තව ස්කන්ධයක් හදනවා. ආයෙත් ඒ ස්කන්ධ ටික නැති වුණත් ස්කන්ධ හදන කෙලෙස් නැති වෙලා නැත්තම් ආයෙත් හදනවා. ඒ හින්දා මුලින් කොටයුත්තේ ස්කන්ධ දුරු කිරීම නෙමෙයි. අපි දැක්ක දුක කියන එක නිර්මාණය වෙන්න අපිට කාරණා දෙකක් හම්බ වුණා. ස්කන්ධ සහ කෙලෙස් කියලා. ස්කන්ධයි කෙලෙස්යි දෙකම එකට එකතු වෙලා හම්බ වෙන තැන දුක තේසං තේසං සත්තානං තම්හි තම්මේ සත්තනිකායේන දුක. ස්කන්ධ ටික තියෙද්දි කෙලෙස් ටික නැති වෙනකොට ඇති වෙන දුකකුත් තියෙනවා. කය කෙලවරකට ඇති වේදනා, දිවි කෙලවරකට ඇති වේදනා. ඒ දුක තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා. සත්ත්ව පුද්ගල භවයෙන් එන දුකක් නැහැ. තේසං තේසං සත්තානං තම්හි තම්මේ සත්තනිකායේ ජරා ජීර්ණතා කියලා විඳින දුකකුත් තියෙනවා. ඒ දුක තමයි රළුම දුක, වැඩිම දුක, ගරු දුක. ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකම එකට එකතු වෙලා ඉන්න දුකක් තියෙනවනේ. සත්පුද්ගල ආත්ම භාවයේ විඳින දුක. ඔන්න ඔය දුක නැති කරලා, කෙලෙස් ටික නැති කරලා, ස්කන්ධ ටිකට හිත තබලා සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදිලා, දුක් නිරුද්ධ කළා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කිපේ දුක් ලිස්ට් එකෙන්ම මිදිලා ඉන්න තැනට සෝපදේශ නිබ්බාන කියනවා. හැබැයි තව තියෙනවා තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා කියලා එකකු. ඒ ඒ ධර්මයන්ගේ දිවීමකුත්, ඒ ඒ ධර්මයන්ගේ මැරීමකුත් තියෙනවා මෙතන. මේක සත්පුද්ගල භාවයෙන් එන දුක නෙමෙයි. මේ කය දුර්වර්ණ වීම නිසා, කය දුබල වීම නිසා, කයට රෝගයක් වළඳීම නිසා යම් දුකක් එන්න පුළුවන්. මේ ස්කන්ධ පරිහරණය දුක. මේ දුකත් අවසන් වෙනවා ජීවිතය අවසානයේදී. ඒක එදාට කිව්වා මොකද්ද? අනුපදිශේෂ පරිනිර්වාණ කියලා. මේ ඉතුරු දුක් ටිකක් ගෙවෙන තැන. දුක සියලු ආකාරයෙන්ම නිරුද්ධ වෙච්චාම නිවුණා කියනවා. හැබැයි ඒ නිවීම සාක්ෂාත් වෙන්නේ දෙආකාරයකට. ඉස්සෙල්ලා ස්කන්ධ ටිකයි කෙලෙසුයි දෙකම එකට එකතු වෙලා එන දුකෙන් මිදෙනවා අපි කෙලෙස් ටික නැති කරලා. ඊගාවට දෙවනුවට ස්කන්ධ ටික නැති වුණාම ඒ ස්කන්ධ ටිකෙන් ඇති වෙන දුකෙන්ද මිදෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ, ඕනේ නැහැ. මොකද හටගත් දේ නැති වෙනවා කියන එක ධර්මතාවයක්. එදාට ඒ දුක අපිට සාක්ෂාත් නිරෝධී සාක්ෂාත් වෙනවා. ජීවත්ව ඉද්දිම ස්කන්ධ ටික තියෙද්දිම ස්කන්ධ ටික හදන හේතුව නැති කළොත්, ස්කන්ධ ටික තියෙද්දිම ස්කන්ධ ටික හදන හේතුව නැති කළ කෙනාටයි ස්කන්ධයන්ගේ නැතිකම නිවන වෙන්නේ. ස්කන්ධ ටික හදන කෙලෙසි තියෙද්දි ස්කන්ධ ටික නැති වුනොත් ඒක මරණයක් මිසක නිරෝධයක් නෙවෙයි. ස්කන්ධ හදන කෙලෙසි තියෙද්දි ස්කන්ධ ටික නැති වුනහම ඒක නිවීමක් නෙමෙයි මරණයක්. ඇයි? ආයි උපදීමට සාපේක්ෂව. ඇතිවීමට සාපේක්ෂව නැති වෙලා මේ තියෙන්නේ. මොකද මේ හේතුවෙන් හදන නිසා. ස්කන්ධ ටික තියෙද්දි ස්කන්ධ හදන හේතුව නැති වුනොත් මේ ස්කන්ධය මරණයක් නෙවෙයි, නිවීමක්. ඇයි? ඉපදීම නැති කළ නිසා. ඉපදීම ඇති කරන හේතුව නැති කළ නිසා. ඒ නිසා මරණය සහ නිවන අතර වෙනස සහ ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන ඔය විදිහට. මේකෙදි මට මතක් කරන්න ඕනේ උනේ අද දවසේදී අපිට කරන්න තියෙන එක දෙයයි නිවන් දකිනවා කියලා. ස්පර්ශ ආයතන 6ට හම්බ වෙන ස්පර්ශ ආයතන 6ත් හයත හම්බ වෙන බාහිර අරමුණු ටිකත් පිරිසිඳ දැකලා අපේ මනසේ යෙදෙන රාග දේශ මොහ කියන ගති ටික දුරු කරගන්න. දුරු කළාම ලෝක නිරෝධයක් සිද්ධ වෙනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස නිරුජ්ජන්ති කියන ටික සිද්ධ කරගන්න පුළුවන්. අන්න ඒ සූපදිශේෂ නිබ්බාණයටයි රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං කියලා කිව්වේ. සෝ උපදිශේෂ නිබ්බාණ ස්කන්ධ ඉතිරිය තියෙද්දි මේ දුක්ඛ නිරෝධී ස්පර්ශ කරන එකට. රාගක්කේ දේශක්කේ මොහක්කේ කිවි. මොකද අනිත් එක කියන්න ඕනේ නෑ, ඉබේම මේ නිසාම ඒ ටිකක් සාක්ෂාත් වෙනවා. රාග දේශ මොහ කියන තුනේ නැතිවීමෙන් නිවනම පණවන්න පුළුවන්. හැබැයි ඒ නිරෝධ ධාතු සාක්ෂාත් වෙන්නේ දෙයාකාරයකින්. මොකද්ද? ස්කන්ධ ටිකට හිත තබලා ඇත්ත දැකලා රාග දේශ මොහ නිරුද්ධ වුණාම කෙදෙසු ස්කන්ධයි දෙක එකට එකතු වෙලා එන දුකෙන් මිදෙනවා. සෝපදේශ නිබ්බාන ඒ නිරුද්ධ ධාතු සාක්ෂාත් වෙනවා. එයාටම ස්කන්ධ ටිකේ නැතිකම නිරෝධය වෙනවා මිසක මරණය වෙන්නේ නැහැ. එතකොට එකම රාග දේශ මොහ ශේක්‍රීමේ මේ ධ්‍යාකර නිරෝධ ධාතුම සාක්ෂාත් වෙනවා. එතකොට ඔය කියන නිරෝධ ධාතුව ගන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. සම්මා දිට්ඨි ඇත්ත දැකීම නිසා සාක්ෂාත් වෙන්න ඕන එකක්. නිවන අරමුණු කරන්න පුළුවන්. මේ ඇත්ත දැකලා මේ ඇත්ත නොදන්නා කාලේ මොනතරම් දුකක් විඳද අදී දුකෙන් මිදෙලා නේද කියන්නේ කෝණම කෙනෙකුට අරමුණු කරන්න පුළුවන්. නිවන අරමුණු කළොත් සතුට වෙන්න පුළුවන්. ඊට පස්සේ එතකොට තමයි ලෝකය කෙරෙහි අනුකම්පාවකුත් ඇති වෙන්නේ. මේ ඇත්ත නොදන්නාකම නිසා මොනතරම් දුකක් ලෝකයා විඳිනවද? අම්මල ඇද්ද දරුවෝ වෙනුවෙන් මොන විදිහේ පිච්චෙන? දරුවෝ ඇද්ද අම්මලගෙන මොන මොන විදිහට දුක් වෙන? ඒ ඔක්කොම අන්තිමට ගත්තාම කෙලස් ටික නිසා. තුන් භූමියම ඕගලන්ට පෙනෙයි කෙලස් නිසා දුක් විඳිනවා කියලා. තුන් භූමිය කියන එකම පෙනෙයි කෙලස් නිසා කියලා. ඔන්න ඕක තමයි නිවනේ පණවිඩේ ඇත්ත. නමුත් තව මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ඇත්ත? අපි කියමු ඇස් ඉදිරි පිටට නැත්තම් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ආශ්‍රව කෙලෙස් යෙදිලා ඒ කෙලෙස්ුන්ගෙන් ඒ ආශ්‍රවයන්ගෙන් මේ ස්කන්ධය අරමුණු කරලයි ලෝකේ ඉපදිලා තියන්නේ කියලා අපි දැන් අහගත්තා. අපිට උත්තරේකුත් හම්බ වුණා. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කොත් දකින්න තැනට මනස ගත්තොත් ආශ්‍රවයෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. එහෙම වුණොත් මේ ලෝකයක විඳින දුකෙන් මිදෙනවා. ලෝක නිරෝධයක් වෙනවා. ලෝකෝත්තරයි කියලා කියන්නේ ලෝකෙන් එතරයි. මේ යථාභූත ඥාන දර්ශනයේ තියෙන තැන ලෝකයක් පණවන්න බෑ. මේ දර්ශනය ලෝකෝත්තරයි. ලෝකෙන් එහා ලෝකේ අතහැරෙනවා. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ධාතුව කියන්නේ ශුන්‍යතාවය. මේ ශුන්‍යතාවයේ පිරිසිඳ දැක්කොත් එයා ලෝකෝත්තර වෙනවා. ලෝකය කියන්නේ කතහැරෙනවා එයාගේ මනසෙන්. එතකොට ඔය ටික දැන් අපි අහගත්තා. දැන් අහගත්තට ඔය ටික අහ නොගත්ත කාලේ ඇත්ත නොදන්නාකම නිසා ආශ්‍රව මනසෙදිලා ඒ ආශ්‍රවයන්ගෙන් ඒ උපාදානයන්ගෙන් මේ වස්තු දිහා ස්කන්ධ ටික දිහා බලලා ජීවත් වෙච්ච ගතියේ උරුව නැති වෙන්නේ නැහැ. ඔය ටික අහගත්තා කියලා ওই ගතිය නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. දැන් අපිට වෙනවා මොකද්ද? මෙන්න මේ ගතිය ගෙවා ගන්න, ආශ්‍රයක්ෂය කර ගන්න වෙනවා. මේ හුරු අයින් කර ගන්න වෙනවා. ඔය සම්මා දිට්ඨිය කියන එක ඔක ඇත්ත. ඔය ඇත්ත දැනගත්තාම අවිද්‍යාව නැහැ. නමුත් ආශ්‍රය ඉතුරු වෙනවා. ඊට පස්සේ අවිද්‍යාව තියෙන තැනක ආශ්‍රව කවදාවත් ගෙවා ගන්න බෑ. අවිද්‍යාව දුරු වුණොත් ආශ්‍රව ධර්ම ගෙවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආශ්‍රව ධර්ම ගෙවන්න කියලා තියෙන්නේ මොකද්ද? මේ සම්මා දිට්ඨිය. හැබැයි එතෙදී තව වැඩපිළිවෙලක් අපිට හම්බ වෙනවා. ඒ කිව්වේ දැන් මේ අපි ජීවත් වෙන්නේම එතකොට බලනකොට කෙලස් ටිකකින් උත්තරේ ඔයගලන්ට දෙන්න ඕනේ. මොකද්ද අපි ලෝකයේ කියන එක හම්බ වෙන්නේම සැප දුක් විඳින්නේම කෙලෙස් එකකින් කියන එක. මොකද ස්කන්ධයෝන්ගේ ඇත්ත නොදන්නාකම නිසා ශුන්‍යතාවයක් ලෝකිකට අයිති නැති අනාත්මෝ ධර්මතා මාත්‍රයක්, ස්කන්ධ මාත්‍රයක්, සතහන් මාත්‍රයක් ඇස් ඉදිරි පිටට එද්දී ඒ ඇත්ත හීනකින්වත් දන්නේ නැති කමක කියලා දෙන්න කෙනෙකුත් නැති කමක අපේ මනසේ ආශ්‍රව ගති ටිකක් යෙදිලා ඒ ගති ටිකෙන් අපි මේ ස්කන්ධ පරිහරණය කළා. ඒ නිසාමයි එහෙමයි අපිට රූපය එකම ඇහැට පෙනෙන රූපේ තුල විවිධාකාර විදිහේ වටිනාකම් එක එක්කෙනාට එක එක විදිහේ දැනෙන වස්තු භාණ්ඩ නිපදිලා තියෙනවා. කෙනා කෙනාගේ මනසේ තියෙන ගති ටික නිසා. ඔය විස්තරය අහගත්තා. මේ ඇත්ත දැකලා මේ ගති ටිකෙන් මිදුනහම දුකේ කෙලවර මේකයි, ලෝකේ කෙලවර මේකයි කියලා තහගත්තා. දැන් ඔතෙන්ට යන්න ඔක අහගත්තා කියලා පේන්නේ නැහැ. ওই දර්ශනේ අහගෙන ඔක පොඩ්ඩක් ඊට පස්සේ පැත්තකින් තියන්න වෙනවා අපිට. දැන් ওই අහගත් දර්ශනය නැත්තම් ඉගෙනගත් දහම දකින්න තැනට ගණ්ඩ ගෝනේ අපි. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් ඔය චතුරාර්ය සත්‍ය පහඳිය ලැබුණේ. ඕගලන්ට ජරා මරණ දුක ආවේ මෙන්න මේකයි ස්කන්ධයන්ගේ ඇත්ත. ඒ ඇත්ත නොදන්නාකම නිසා ආශ්‍ර උපාදානය කියන මෙන්න මේ කෙලෙස් ටික යෙදෙනවා. සමුදය සත්‍ය මේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙක එකට එකතු වෙලයි දුක ආවේ කියන පණිවිඩය උගලන්ට හම්බ වෙන්න වෙනවා. ඒ හින්දායි උගලන්ට නිවීම මඟ කියන එක නැත්තේ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත දැක්කෝ සම්මාදිට්ඨි, ඇත්ත ඇති හැටි දැක්කෝ සමුදය දුරු වෙනවා. සමුදය දුරු වුණොත් මේ Nirodhi සාක්ෂාත් වෙනවා ඕගලන්ට. මේ දෙකම එකට එකතු වෙලා එන ගින්න නෑ, නිවෙනවා කියලා Nirodhi පණිවිඩය අහගන්න වෙනවා. අහගත්තාම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ ওই චතුරාර්ය සත්‍යෙම කැටි කළ එක උත්තරය ආවේ මේ ඇත්ත ඇති හැටි දකින්න කියන එක. අන්තිමට දකින්න දැන්ට මනස ගන්න කියන ආවේ. ඕකේ, ඔය ඇත්ත නොදැකීම නිසා කෙලෙස් එකතු වෙලා දුක ඇති වෙච්ච හැටිත් තියෙනවා. ඇත්ත දැක්කහම කෙලෙස් ටික දුරු වෙලා Nirodhi සාක්ෂාත් වෙන හැටිත් තියෙනවා. තමයි දෙන්න ලැබිලා. මොකද දුක ආවේ දුක් විඳින වස්තුවක් තිබුණටම නෙමෙයි කියන එකෙන් පෙන්වක මේ කල්යාණ මිත්‍රයසුල සද්ධර්ම ශ්‍රවණී. ද්‍රව්‍ය මත නෙමෙයි දුක කියන එක තියෙන්නේ. ද්‍රව්‍යයට කෙලෙස් එකතු වීම කෙලෙස් නිසායි කියන කාරණා පෙන්වනවා. ඊට පස්සේ දැන් ඒ ඇත්ත දන්නා වූ දැනගත්තාම දැනගත්ත ඇත්ත දකින තැනට අපේ මනස ගෙනියන්න ඕනේ. අන්න ඒකට තමන් තුළින් කාරණා දෙකක් එකතු වෙන්න ඕනේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෝනිසෝ මනසකාරය කියලා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ සීල සමාධි දෙක. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය පදබ්බ්‍යංජනයන්ගෙන් පෙන්වන්න එපා. මං හැමදාම කියලා තියෙන එකක්, එහෙම පෙන්වුවොත් වැරදියි ඒක. යෝනිසෝ මනසිකාරය කියන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මග කියන මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීමයි කිව්වොත් හරිද වැරදිද? ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයිද? යෝනිසෝ මනසිකාරය තමයි. එතකොට කෙනෙක් ඇහුවොත් හොඳයි ඕක යෝනිසෝ මනසිකාරයද? එහෙනම් අසුභ භවනා කරන එක යෝනිසෝ මනසිකාරය නෙමෙයිද කියලා ඇහුවොත්? ඒකත් යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාර දෙකක් තියෙනවද කියලා ඇහුවොත්? එහෙනම් ඔයෙන් ගියම ප්‍රශ්න. ඔකේ තමයි පදබ්බ්‍යංජනයන්ගේ උත්තර දෙනවා කියන්නේ. පදබ්බ්‍යංජනයන්ගේ උත්තර දුන්නා වැරදි. අර්ථයෙන් උත්තර දෙන්න බුදුහාමුදුරුවෝ ඒක අපිට පෙන්වලා තියෙනවා. මොකද්ද? දැන් මම කිව්වහම නම් මතක් කරගන්න. උපං ආශ්‍රව ධර්ම ගෙවෙන නූපං ආශ්‍රව ධර්ම නූපදින විදිහට හිතනවනම් යම් කෙනෙක් ඒ හිතන හැම ක්‍රමයක්ම යෝනිසෝ මනසිකාරය. දැන් මෙහෙම හිතන එක යෝනිසෝ මනසිකාරයද මෙහෙම හිතන එක යෝනිසෝ මනසිකාරයද කියලා අහන්න ඕනේද? ඕනේ නැහැ. උත්තරය හම්බෙලා තියෙනවා. යම් විදියකට හිතනකොට උපං ආශ්‍රව ධර්ම ගෙවේ නම් නූපං ආශ්‍රව ධර්ම නූපදී නම් ඒ විදියට හිතන හැම ක්‍රමයක්ම යෝනිසෝ මනසිකාරයයි. අයෝනිසෝ මනසිකාරය තදබ්බ්‍යංජනයන්ගෙන් පෙන්වන්නේ නැහැ. සතෙක් මරන්න හිතනවා නම් අනුන්ගේ දෙයක් හොරකම් කරන්න හිතනවා නම් මේ වගේ හිතන එකට අයෝනිසෝ මනසිකාරය ඒ පරයයන්ගෙන් කිව්වට කමක් නැහැ ඒ තැනදී. නමුත් අයෝනිසෝ මනසිකාරය කියන එක නිෂ්පරයයන්ගෙන් පෙන්නකොට ක්‍රමයකින් තොරව සියලුම ධර්මතා කෙටි කළා පෙන්නකොට කියන්නේ යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං ආශ්‍රව ධර්ම උපදීනං උපං ආශ්‍රව ධර්ම වැඩෙයිනං ඒ විදිහට හිතන හැම දෙයක්ම අයෝනිසෝ මනසිකාරයයි කියලායි කියන්නේ. තේරෙන්නේ? එතකොට මෙතනදී සීල සමාධි කියන දෙක ධර්මානුධර්ම ප්‍රතිපත්ති. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ සීල සමාධි දෙකේ හැසිරෙමින් හතර ඉරියව්වේම උපං ආශ්‍රව ගෙවෙන නූපං ආශ්‍රව නූපදින විදිහේ මානසිකාරය කොගුල හුරු කරගන්න මේ භවනා කරනවා. මේක උපායයක්. මං කිවි බුදුහාමුදුරු භවනාව කියලා ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්න එකක් හොල්ල දෙන්න නෙමෙයි ආවේ. පහළ වුණේ සසර ගෙවෙන විදිහට දුක ගෙවෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක්. ඔකළු වැඩට යන්න, කුඹුරු කොටන්න, වළම්පිගන් ටික හොදන්න හිතින් ඔකළු දන්නවා යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා. පරාසය පටු නැ. මොන විදිහට හිතුවත් කමක් නැහැ කියලා ඔකළු දන්නවා මොකද්ද? උපං කාමාශ්‍රව බවාශ්‍රව ditthiyaශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම ගෙවෙන නූපං කාමාශ්‍රව බවාශ්‍රව ditthiyaශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ධර්මතා හතර නූපදින විදියට හිතමින් ඕනම දෙයක් හිතමින් ඉන්නවනේ මේ මගේ යෝනිසෝ මනසිකාරය. මේ මං දහම තුලයි ඉන්නේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අයිති සිද්ධියකයි ඉන්නේ කියන කාරණාවකින් තමයි තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට හිතන මනසක් උහුරු කරන්න. ඊට අමතරව එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩි වෙලාවක් චිත්ත ඒකාග්‍රතාවයක තබා ගන්න පුළුවන්, හිත එකඟ කර ගන්න පුළුවන් නිමිත්තක් ආශ්‍රයවන කරන්න හුරු වෙන්න. ඊට පස්සේ හැකි පමණ කය වචන දෙක සංවර කර ගන්න. මෙන්න මේ උපායෙන් ජීවත් වෙන්න. මේ උපායෙන් ජීවත් වෙනකොට හැබැයි ඕගොල්ලෝ දන්නවා මේ උපාය දැන් මොකටද කියලා. ඒක මෙතන තියෙන වටිනාකම මොකටද කරන්නේ කියලා නොදැන නෙමෙයි මෙයා කරන්නේ. මෙයා චතුරාර්ය සත්‍ය දන්නවා. මොකද්ද මේ ටික කරන්නේ? මේ ස්පර්ශ ආයතන හයේ යතහ භූත ඥානය, යතහ භූත ස්වභාවයක් ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයක් තියෙයි. ඔය ටික නොදන්නා වූ නොදක්නා වූ කම නිසා ගෙවල් දොරල් දූ දරූ කියලා ගති ටිකක් අපේ මනසේ ඉදලා ඒ ගතියෙන් මේ ස්කන්ධ දිහා බලපු නිසායි කෙලෙස් වලට පින් සිද්ධ වෙන්නයි අපි මේ රන් රිදී මුතු මැණිකෙන් ජීවත් වෙන්නේ කියන ටික මෙයා හොඳට දන්නවා. අනිත් කෙනාට වඩා මේ රත්තරම්මයි දරුවමයි මිනිස්සෙමයි කියලා මේක ඇත්තම කළ බදාගෙන ලෝකෙට වඩා මෙයා විශේෂයක්මයි. සේකේන ඥානෙන සමන්නාගතු ඉතිපි. මේ සේක ඥානයකින් යුක්තයි කියලා කියන්න වෙන්නේම ඔය සිද්ධිය දන්නවමයි. ලෝකයා මෙහෙ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉද ගඩන් කියලා මෙහෙ භෞතිකයේ තුල ලෝකයක් දකිද්දි එයා දන්නවා ස්පර්ශ ආයතන හයේ තියෙන යථාර්ථය තමයි ශුන්‍යතාවය. අනාත්ම දෙයක්. ආධ්‍යාත්මික ආයතන නිසා හැම වෙලාවෙම බාහිරයේ ඔතවල දීලා තියෙන්නේ. ආධ්‍යාත්මික ආයතන ටිකකින් බාහිර ආයතන හය ඔතවල ජීවත් වෙන ආදර තියෙන්නේ. කියන ටික එයා දන්නවා, දන්න පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඔය ඇත්ත නොදන්නාකම නිසා ආශ්‍රමන සියදිලා ඉබඳු ගති ටිකකින් බලපු නිසා මේවා තියෙන දේවල් ද්‍රව්‍ය කාරණා වෙලා තියෙන්නේ කියලා එයා අහගත්තා. මේ ඇත්ත දැක්කහම ආශ්‍රව නැති වෙනවා, එහෙම වුණොත් මේන දුක නැති වෙනවා නේද කියලා දුකේ නිවීමක් දැක්කා. ඒ Nirodhe dukkha Nirodhe සාක්ෂාත් කරගන්න මේ ඇත්ත දැකලා දුක්ඛ Nirodhe සාක්ෂාත් කර ගැනීම සඳහායි මෙහෙමයි නිතරම හිතන්නේ කියන ticket එයාගේ තියෙනවා. මෙයා මේ විදිහට වැඩ කටයුතු කරද්දී යෝනිසෝ මනසිකාරයේ යෙදෙන ගානේ, සමත නිමිත්තක් වඩන ගානේ, සිල්ලියක පිහිටන ගානේ, මේ ඔක්කොම මෙයාගේ මේ ඔක්කොම දර්ශනිකින් යුක්තයි. චතුරාර්ය සත්‍ය දන්නා කම. ඇයි මෙයා දුක දන්නවා, දුක ඇති වෙච්ච හැටි දන්නවා, මේ දුකේ නැති තැනක් දන්නවා, දුක නැති කරන මඟ සම්මා දිට්ඨිය මෙන්න මේ ඇත්ත දැකීමයි කියන එක දන්නවා. දැකලා ඒ සම්මා දිට්ඨියට ඒ ඇත්ත දකින තැනට මනස ගැනීම සඳහායි මේක කරන්නේ උපායයි. මේ කරන සිද්ධිය තුල තියෙනවා චතුරාර්ය සත්‍ය මේකේම. ඒ හින්දා මේකට කියනවා මග්ගාරම්මන කියලා. මග අරමුණු කරගෙන මෙයා මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට කෙනෙක් සිල් රකින්න පුළුවන්, සමත නිමිත්තක් වඩන්නත් පුළුවන්. නමුත් යෝනිසෝමනසිකාරය කරන්නත් පුළුවන් ওই විදිහට. මොකද්ද? අර ඇත්ත නොදැන. නමුත් මේක කරන්නේ මොකක් සඳහාද කියන ටික නැතිකමම අවිද්‍යා ධාතුවේකි. අවිද්‍යානුසය. ඒ හින්දා මේ ටිකෙන් එයාට පුඤ්ඤාභි සංස්කාරයක් සිද්ධ වෙලා මිසක අනුසය රැඳෙන්න උපදින්නේ නැහැ. මේ අනුසය දුර වෙන්නේ නැහැ. මේ ඒ මට්ටමට කියන්නේ මග්ගාරම්මන කියලා. චතුරාර්ය සත්‍ය නොදැන සත්පුරුෂ ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියන එකෙන් චතුරාර්ය සත්‍ය අහගන්න නැතුව කෙනෙක් සීලයක පිළිහිටලා සමතය වැඩුවත් හතර ඉරියව්වේම යෝනිසෝ මනසිකාරී පැමෙන් හිටියත් ඒකට කියන්නේ නිවනට මඟ කියලා. ඒක පුඤ්ඤාවේ සංකාරකයේ උඩරිම වැඩුවාම එයාට වෙනවා මොකද්ද? සංඥා සමාපatti වශයෙන් විතරයි හිත වැඩෙන්නේ. හිත වැඩෙන ක්‍රම දෙකක් තියෙනවා. සංඥා සමාපatti සහ නිරෝධ සමාපatti කියලා. මෙයාට නිරෝධ සමාපatti වශයෙන් යන්න දන්නේ නැහැ. සංඥා සමාපatti වශයෙන් විතරයි හැම වෙලාවෙම මෙයාගේ හිත වැඩෙන්නේ. ඇයි? නිරෝධ සමාපatti වශයෙන් යනවා කියන්නේ මේ විදිහට හැසිරෙනකොට කෙලෙස් අඩුවෙන්න චතුරාර්ය සත්‍යෙට හිත තියන්න පුළුවන්. අරයට හිත තියලා සමුදේ දුරුවීම, නිරෝධී ශාක්තියම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. කර කර යන්න පුළුවන්. නිරෝධීට හිත තියදී යන්නේ මෙයා. මෙයා හැම වෙලාවෙම යන්නේ සංඥාවට හිත තම තබ. කාම සංඥාව වෙනුවට නික්කම් සංඥාවක් යට උපදී. ව්‍යාපාද සංඥාව වෙනුවට අව්‍යාපාද සංඥාවක් උපදී. හිංස සංඥාව වෙනුවට අවිහිංස සංඥාවක් උපදී. එතකොට අන්තිමට කාම සංඥාව වෙනුවට ප්‍රථම ධ්‍යාන සංඥාව උපදී. ප්‍රථම ධ්‍යාන සංඥාව වෙනුවට ද්විතීයික ධ්‍යාන සංඥාව උපදී. ද්විතීයික ධ්‍යාන සංඥාව වෙනුවට තෘතීයික ධ්‍යාන සංඥාව, චතුරේකට අතහැරනකොට චතුත්ථ ධ්‍යාන සංඥාව. මේ විදිහට අනුපිළිවෙලින් ගිහිල්ලා නේව සංඥා නා සංඥා ඇතුළත ධ්‍යාන සංඥාව තියෙනවද නැද්ද කියන මට්ටමට හිතන්න බැරි තරම් සියුම්ව මනස වඩන්න පුළුවන් සංඛාර අවශේෂ වශයෙන්. නමුත් ඒ සංඥාව අතහැරගන්න බෑ. මේ ක්‍රමේදී මෙයා හැම වෙලාවෙම කාම සංඥාව අතහරින්නේ නිරෝධ ධාතුවට හිත තබලා. ප්‍රථම ධ්‍යාන සංඥාව අතහරින්නේ නිරෝධ සංඥාවට හිත තබලා. හැම වෙලාවෙම මෙයා නිරෝධ සමාපatti වශයෙන් යන්නේ. ප්‍රථම ධ්‍යානයේ ධ්‍යානයකට සම්බන්ධව ධ්‍යානාංග වැඩුවොත් එයා දන්නව මොකටද මේක කරන්නේ මේ සඳහායි. කියන ඥාන දර්ශනේ හැම වෙලාවෙම මෙයාගේ මනසෙන් අතහැරලා යන්නේ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති තාම ඒව අවශ්‍ය නැහැ. නමුත් සීලේක පිහිටල සමතකම තහනකින් හිත වඩන්න කියන එක යෝනිසෝ මනසිකාරයට අමතරව ගත්තේ ඕගොල්ලන්ට විවේකයේ තියෙන වෙලාවක දැඩි චිත්ත සමතයක් ඇති වෙන විදිහ සමතකම තහනක් වඩන්න තුරු වෙන්න ඕනේ. එක කරන්න ඕනේ. ඊට අමතරව යෝනිසෝ මනසිකාරය කියන එක හතර ඉරියව්වේම අයිති එකක්. ඔය ටික කරනකොට ඕගලන්ට වෙන්නේ මොකද දන්නවද? මේ මග්ගහරම්මන කියලා. මේ ලෝකයට කාන්දම වගේ ස්පර්ශ ආයතන හයේ බහැර ආයතන හයට කාන්දම වගේ ඇදිලා තියෙන ඕගොල්ලන්ගේ මනස වේගය අඩු වෙනවා. ඕගොල්ලන්ට රිදෙන්නේ නැතුව, දැනෙන්නේ නැතුව, අපහසුකම් තොරව දරුවාමයි රත්තරම්මයි රිදීමයි මේක වටිනවාමයි කියන ගතිය හිතලා නෙමෙයි, මේ අවිද්‍යා ධාතුවෙන් ඇතිවෙච්ච ගති. මේ විද්‍යා ධාතුවෙන් කරන්නේ මොකද්ද? ඔය ගතිවල වේගය අඩු කරනවා. ටික ටික ඕගොල්ලන්ට තේරෙන්නවත් නැහැ, රිදෙන්නේ නැහැ, කිසිම වෙහසක් නැහැ. යම් දවසක් තියනවා ඔගලන්ට මේ ගති කොච්චර අඩු වෙනවද කියනවනම්, මේවට පතිත නොවුණු මනසක් හදා මනසකින් වින්ද පුළුවන් මට්ටමකට එනවා. බාහිරට පතිත නොවුණු තමන්ට තමන්ව හොඳට තේරෙනවා. වෙනදට දරුවා ගැන සිහි වුණු දරුවා ඉස්කෝලේ ඇරලා එන්න පරක් වුණොත් මෙච්චර පිච්චෙනවා නම් දෙම්මල්ගේ ඒ ගතිය නැහැ කියනවා වගේ තැනකින් තමන්ට තේරෙන්න පුළුවන්. තේරෙනවා. ඉස්තෙල්ලා වෙන්නේ තාම දරුවා නැහැ කියන තැනකින් නෙමෙයි. ඒ කියන්නේ දරුවාට තියෙන ඇලීම කියන තැනකින් අඩු වෙන්නේ. ඒකෙල්ල හිතලා නෙමෙයි. හැබැයි හොඳට මතක තියාගන්න කෙරෙන්න තියෙන යුතුයකම් ටිකක් කෙරෙන්නේ නැහැ කියන තැනකින් නෙමෙයි. ඒව හොඳ කරුණාව, මෛත්‍රිය, දයාව කියන ගති අර වෙනදට රාග දේශ මොහ යංගෙන් කරපු වැඩේට වඩා 10000 ගුණයකින් කුසල පැත්තෙන් ඇති වෙනවා ඒ ගති ටික. එතකොට එතන ආත්මార్థකාමී කම නැහැ. තමන්ගේ දරුවා නෙමෙයි, හැම දරුවෙකුටම දරුවා යාට. එකම විදිහට උපකාරයි මේ සෙනෙහසයි කරුණාවයි. රළු මට්ටමේ රාග දේශ මොහ අඩු වෙනවා. ඉස්සෙල්ලාම කියන් අපායගාමී මට්ටමේ රාග දේශෝ අඩු වෙනවා. අඩු වෙනකොට මේ ස්කන්ධයන්ගේ ඇත්ත යම් මට්ටමක් වෙනවා. ඇත්ත. එතකොට ඔන්න ඉතුරු නැතුවම කෙලෙස් අනුසය ගෙවෙනවා ඒකෙන් එක කොටසක්. ඊට පස්සේ තවදුරටත් මේ කාරණාවම කරනකොට මේ ඇවිල්ලා බැඳිලා ඉන්න ගති තව ටිකක් අඩු වෙනවා. ඒ ගති තව ටිකක් අඩු වෙනකොට අර යථා භූත ඥාන දර්ශනේ තව මට්ටමක් ප්‍රකටයි. එතකොට ඖදාරික මට්ටමේ කාම රාග පටිග කියන ඒ ඖදාරික ගති ටික ඉතුරු නැතුව නැති වෙනවා. තවදුරටත් මේකමයි. එකම සිද්ධිය තියෙනවා. මෙහෙම මේ කෙලෙස් අඩු වෙනකොට සම්මාදිට්ඨිය පුළුවන්. සම්මා දිට්ඨිය දැක්කමයි අනුශය නැති වෙන්නේ. කවදාවත් මේ රාග දේශමෝහ මේ ටිකෙන් අනුශය නැති වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගිකයෙන් විතරයි අනුශය නැති වෙන්නේ. එතකොට යම් දවසක් තියනවා නීවරණ ධර්ම සම්පූර්ණම නැති වෙන දවසක්. මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුණු මනසක් පවත්වන්න පුළුවන් නම් හතර ඉරියව්වෙම එබඳු මනසකටයි මේ ශාසනේ සමාධිය කියන උත්තරේ කියන්නේ. බහැර අරමුණේ විසිරුණු විඥාන ඇතිතාක් වික්ෂිප්තය යන ගණයට මේ ශාසනේ යන්නේ. බහැර අරමුණේ පතිත වෙන්න නොදී තමන් තුලම පවතින සිහි නුවණකින් බාහිරය අතුරු කරන්න පුළුවන් නම් ඔන ඔය මට්ටමට ආවහමයි නීවරණයන්ගෙන් මිදෙන්නේ. එතකොට ඒ නීවරණයන්ගේ මිදුනහම මිදීම නිසා තමන් තුළ ප්‍රීති ප්‍රමුදය හටගන්න. මොකක් නිසාද? කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන ප්‍රීතියක් යට තියෙන. ඒ ප්‍රීතිය නිසා කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන ප්‍රීතියක් සැපයක් තියෙනවා. ඒ ප්‍රීතිය සැපයටම හිත සමාධිය වෙනවා. තමන් තුළම හිත රැඳෙනවා. එහි සමාධියේ ඒකාග්‍රතාවය මෙන්න මේ සීමා කරන ලද මනස සම්පූර්ණ මතහරන. ඒ කියන්නේ අද අපිට දෙන්නෙක් පේනවනේ. දෙන්නෙක් කියේ බලන දේ සහ බලන්නා කියලා එකම අරමුණ දෙකට බෙදලා පෙන්වන ගතියක් තියෙනවා නේද? අනේ සමාධියේදී මේ ගතිය නැහැ. එකම අරමුණ දෙකට බෙදලා පෙන්වන ගතිය නැහැ. පෙනෙනවා කියන සිද්ධිය විතරයි බලන්නේ. ඉඳගෙන ඉන්න මම මටයි මේ රූපේ පේන්නේ කියන මේ මට්ටම පවත්වන්න පුළුවන්. පෙනෙන දෙයට සමගාමීව ඉඳගෙන හෝ හිටගෙන හෝ නිදාගෙන හෝ ඇවිදින් මේක බලන්න පුළුවන් කියන මට්ටමට හතර ඉරියව්ව පරිහරණය කරන්න පුළුවන් ඕරම් භාගයේ සංයෝජනේ විතරයි. මොකද ආධ්‍යාත්මික සංයෝජන තියෙන්නේ කාම භූමියට විතරයි. මේ මට්ටම අතහැරෙන අර සමාධියේදී ඒ කියන්නේ පේනෙනවා කියන එකම නිමිත්ත විතරයි තියෙන්නේ. ඒ සමාධි අන්න ඒ සමාධියට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත පේනවා. වර්ණ සතහනක් කියන එක මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියන එක ඇහැ නිසා රූපේ හදලා පෙන්වනවා කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් මේ රූප හැදිලා තියෙන්නේ කියන එක පෙරනොත් බීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක යම් කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ මෙන්න මේ යථාභූත ඥානයට හිත තබලා මිසක අපි වගේ කෙලෙසියකින් හිත තබලා නෙමෙයි කියන කාරණාව දකින්න. බුදුහාමුදුරු අනාත්මෝ ශුන්‍යතාවේට හිත තබල යථාභූත ඥානෙට හිත තබල කරන විරජම් වීතමල කෙලෙස් රජ නැසි කෙලෙස් මල නැති දහම් මැසකින් දැකලා පෙන්වන මේ වාක්‍ය කෙලෙස් රජ ඇති කෙලෙස් මල ඇති මානසික මට්ටමකට ආදේශ කරන්න එපා. කෙලෙස් සහිත මිදගෙන හටගෙන නැති වෙනවා. ආස්වාස්සේ හටගත්ත ප්‍රස්වාසයේ නැති වුණා. නැත්තම් රූප කලාපව හැදෙනකොට උන හටගත්ත බිඳෙනකොට නැති වුණා කියලා අපි දන්න මට්ටම් වලට ආදේශ කරන්න ඕනේ. එහෙම නැහැ. මේ දේශනාව යංකිති සමුදේ ධම්මං කියනකොට සමුදේ ස්වභාව කොට ඇති ඔක්කොම එතකොට ඒකේ අයිති මෙන්න මේවයි කියන්න ඕනේ නැති හින්දා එහෙම කිව්වේ. කාම ලෝකයට ඇති රූප ලෝකයට ඇති අරූප ලෝකයට ඇති සවිඥානික අවිඥානික සචේතනික අචේතනික රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ධාතු ආයතන ඔක්කොම කෙටි එක වචනකින් පෙනෙවි ඔක්කොම එකින් එක කියන්න බැරි හින්දා සමුදියේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන නෝන මොකක් නිසාද කිසිම දෙයක් ඉතුරු වෙන ඇහැ පරිහරණය කරද්දී ඇහෙන්ම හදපු ඇහැ නිසා ඔසවපු රූප ආයතනයකුයි ඇසුරු කරන්නේ කියන සිද්ධිය තියෙනකොට දකින්න පෙර තිබ්බනේ මේ දැක්කයන් පස්සේ තියෙනවනේ මේ අවස්ථාවට උපදවගෙන පරිහරණය කරන්නේ කියන සිද්ධාන්තය ඥාන දර්ශනය තුළ තියෙනවා. ඉබේම අපි මෙහෙම බාහිරින් තියෙන දෙයක් අරමුණු කරනකොටයි ඇහැ නිසා රූපය හදලා පෙන්වුවා කියන එකයි අතර විශාල වෙනසක්. ඒ නිසා හොඳට මතක තබා ගන්න එක දෙයක්. ඇහැ නිසා රූපේ පෙන උපද්දලා පෙනෙන මට්ටම දුස් නෑ. මේක විපාකයක්. හැබැයි රූපේ බලන හැම මට්ටමකම කර්මයි. ඕගලන්ට බාහිර ආයතන ගැන නිමිති යම්තාක් තියෙනං ඇති බවට දකින්න මේ කර්ම භවය කියලා. කර්ම රැස්වෙලා කියලා. ඒ හැම එකකම වැඩේ නිර්මාත්‍රුවරය කවුද? රාගදේශ මොහ. අවිජ්ජා ධාතු. එතකොට අන්නර සමාධිය තැනට ගත්තාම මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. උන් ওই දර්ශනය හඹාගෙන අපි ආවේ ඒ ඇත්ත දැක්කහම සම්පූර්ණ රාගදේශ මොහ දුර වෙනවා. අනුසය සත්ත අනුසයම ගෙවෙනවා. ගෙවුනහම ලෝකය කියන එකෙන් මිදිලා දුක කියන එකේ ඉපදීම නැති වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා එයාටම ප්‍රකාශ කරන්න පුළුවන් මොකද්ද? මම යමක් සඳහා නම් මේ භ්‍රමචර්යාව වැහැතුනේ දැන් හැසිරලා ඉවරයි. මම කල යුත්ත කළා මත්තේ මට කටයුත්තක් නැහැ මං ආයේ උපදින්නෙත් නැහැ කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඔගොල්ලෝ මෙහෙ ඉඳලම අහවල් තැනට යන්න ඕනේ කියලා එතන විස්තර ටිකක් දැනගෙන මෙන්න මෙහෙම මෙහෙම තැනක් තියෙන්නේ එතෙන්ට යන්න ඕනේ කියලා ගියාම ඕගලන්ට තේරෙනවා හරි යන්න ඕනේ තැනට මම දැන් ආවා කියලා නේද? ඒ විදිහටම ඔගොල්ලෝ පටන් ගන්න ඉස්සර වෙලා කෙලවලක් තිබ්බනම් මම මෙන්න මෙතෙන්ට යන්න ඕනේ මෙතෙන්ට ගිය දවසටයි කෙලෙස් දුරු වෙන්නේ රාග ද්වේෂ මෝහ ඡේ වෙන්නේ එදාටයි නිරෝධී සාක්ෂාත් වෙන්නේ කියලා මේ විදිහට දැනගෙන මෙහෙම ගියාම ඔගොල්ලෝ දන්න හරි යන්න ඕනේ තැනට මං ආවා තණ්හාව දුරු කළා නිරෝධී සාක්ෂාත් වුණා මග වැඩිලා ඉවරයි කලයුත්තක් වෙනන එක මම කළා මස්තේ කටයුත්තක් නෑ කියන නුවණ ප්‍රත්‍යක්ෂ ඥානෙ එළඹ සිටිනවා. එහෙනම් මෙන්න මේ වගේ සහේතුකව කාරණා සහිතව දැනගෙන කරන්න කියන එකයි මතක් කරන නිවන කියලා මනෝමෙන් සංකල්පනා මවාගෙන කරගෙන යනකොට නිවන් දකි කියන අදහසෙන් කියන්න එපා. හැම එකක් නෙමෙයි නිරෝධ ධාතුව කියන එක දැන දැක හැම වෙලාවෙම මම කියන්නේ බුදුහාමුදුරු කිව්වටවත් කරන්න එපා. ඒක විමසන්න බුදුරජාණන් වහන්සේට කරන අගෞරවය බුදුරජාණන් වහන්සේ කිව්වා කියන තැනකින් හරි බාර ගන්නවා නම් බුදුරජාණන් වහන්සේට කරන ඉහළම ගෞරවය තමයි බුදුහාමුදුරු කිව්වටවත් බාර ගන්න නැතුව ඒක විමසන එක. භවනා කරන්න කියලා කිව්වහම ඇයි මම මේක කරන්නේ? මේක කළොත් වෙන යහපත මොකද්ද? නොකළොත් වෙන යහපත මොකද්ද? කොහොමද මේක කරන්න ඕනේ? මොන තැන දක්වාද කරන්න ඕනේ? මේව ටික විමසන්න. එහෙම නැතිනම් අනුන්දුනු දෙයක් ගෙනලා තමන්ගේ ගෙදර පුරව ගත්තාම මොකද වෙන්නේ? හොරකම් කෙරුවා කියලා හොරකමටත් අහුවේ. ඒක තමන්ගේ දෙයක් ගෙනල්ලා ගෙදර තියාගන්න. තමන් මේ දැනුම තියාගෙන තමන්ගේ දෙයක් හැටියට අනුන්ගේ දෙයකින් නෙමෙයි ඈ අනුන්ගේ දෙයක් අපිට අතට හම් වෙන්න පුළුවන් අතට දුන්නට දුන්න ඔක්කොම ගෙදර ගෙනලා තියන්න එපා. මේක බෝම්බද තියෙන්නේ කුඩුද තියෙන්නේ මේක ගෙදර ගෙනලා තියාගන්න සුදුසුද කියලා බලන් ඉස්සෙල්ලා ඈ කවුරු හරි මොනවා හරි පාර්සල් ගෙන දුන්නොත් ඕගොල්ලෝ ගිහිල්ලා ගෙදර තියනවා ඉස්සෙල්ලා බලනවානේ බලලා ඉවරලා ඒක සුදුසු නම් ගින් තියන නුසුදුසුකම් එහෙම පාරෙන් විසිකලා යනවා නේද? ඒ වගේ අතට හම් වෙනා වගේම තමයි ඇහැට කනට දිවට නාසයට ශරීරයට හම් වෙනකොටත් එහෙමව ගිහිල්ලා ගෙදර තියාගන්න එපා. ඒක සුදුසුද නුසුදුසුද කියලා ඉස්සෙල්ලා විමසන්න. සුදුසු දේ තැන්පත් කරගන්න නුසුදුසු දේ අයින් කරන්න. ඒ වගේ නිවන පිළිබඳ පණිවිඩයේදී කවුරු හරි කිව්වත් බුදුහාමුදුරුවෝ කිව්වා එකෙදි මම දකින්නේ මම දකින දර්ශනයේ හැටියට මගේ ශාස්ත්‍රඥ වහන්සේට කරන්න තියෙන ඉහෙළම ගෞරවය මම මේ කතා කරන්න මිසක අගෞරවයෙන් නෙමෙයි. බුදුහාමුදුරු කිව්වටවත් පිළිගන්නේ නැතුව ඒක විමසලා ඇත්ත. ඇත්තටම මේ ඇත්ත නොදන්නා කම නිසා මානසික කෙලෙස් යෙදিলা නම් ඒකෙන් අරමුණු කළා නම් අපි දුක් විඳින්නේ. ඇත්තටම අපි දුක් විඳින්නේ දුක උපද්දවාගෙන නේද? එහෙනම් මේ දුක් විඳින ජරා මරණ දුක මම උපද්දවාගෙන දුක් විඳින්නේ. මේ දුකෙන් මිදෙන්න තියෙන්නේ මටමයි. ඇයි මම දුක නූපදවා ගත්තා නම් ඉවරනේ. කියන උත්තරයක් එනවා අන්තිමට. එහෙනම් මගේ මනසේ දුක් විඳින විදිහට දුක ඇති වෙන විදිහට ධර්මතා මගේ මනසේ උපදින හින්දනේ මම දුක් වෙනින්නේ. ඒ මනසේ උපදින් නැති වෙන විදිහට මම මේ කාරණාව ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දැක්කොත් මට දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ ඇත්ත දකින්න මම මෙහෙම කරන්න ඕනේ කියලා තමන්ගේ දර්ශනයක් හැටියට ඉස්සෙල්ලා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් අහගෙන හොඳට මේක හිතන්ද හිතලා තමන්ගේ දර්ශනයක් හැටියට කරගෙන ඊට පස්සේ ඕගොල්ලෝ භාවනා කරන්න. ඈ මොකටද ඕගොල්ලන් යහුවොත් අපි මේ නිවන් දකින්න කරන්නේ මොකද්ද? ඔයගොල්ලෝ කියන්නේ නිවන? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුක පංච උපාදාන ස්කන්ධ දුකේම නිවීමක් තියෙනවනะ. මෙන්න මේ නිවීම දුකේ Nirodhe මේ අජරාමර භව සඳහා ජරා මරණ නැතිකම අජරාමර භව සඳහායි මම මේ උත්සාහවත්. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද නිවන් දකින්නේ? ඔයා ඔය කරන එකෙන් කොහොමද ආනාපාන සතිය වඩලා නිවන් දකින්නේ? බුදු ගුණ අසුභයේ මරණය වඩන්න මොකද කියලා නිවන් දකින්නේ? කොහොමද ඕක වඩලා නිවන් දකින්නේ? කිව්වහම අපිට කියන්න පුළුවන් කම තියෙනවා. මම මෙහෙම කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වුණාම මේ ඇත්ත දකින්න පුළුවන් වෙනවා. මොකද ඔය ඇත්ත නොදන්නා කම නිසා කෙලෙස් මගේ මනසේ දිලා ඒ කෙලෙසුන්ගෙන් මම මේ ලෝකයේ කියන එක හදාගෙන දුක් විඳලා තියෙන්නේ. මේ විදිහට භාවනා කරනකොට මගේ මනසේ නීවරණ ආශ්‍රව අඩු වෙනවා. අඩු වෙනකොට මට මේ ස්පර්ශ ආයතන හය ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත දකින්නකොට මගේ මනසේ කෙලෙස් ආශ්‍රව යෙදෙන්නේ නැහැ. ඒ ආශ්‍රවයෙන් කෙලෙසුන්ගෙන් උපාදානිය මිදුනහම මම මේ කෙලෙසුන්ගෙන් ආශ්‍රවයෙන් උපාදානයන්ගෙන් මේ ස්කන්ධ දිහා බලලා දුක උපද්දවගෙන දුක් විඳින්නේ නැහැ. දුකෙන් මිදෙනවා. අනිත් අය දුක් විඳින ක්‍රමේ මම මිදෙනවා. මෙන්න මේ දුකේ නිවීමට මම මේක කරන්නේ කියලා සහේතුකව පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආනාපාන සතිය වැඩුවත් නිවන් දකින්න ප්‍රශ්නයක් නැහැ. උත්තරේ හරි. අර මම කතාවක් කියන්නේ ගෙවල් හදන්න නියර බඳිනවා වගේ අහලා තියෙනවනේ. එතකොට යන්නේ කොහෙද මල්ලි පොල් වගේ කතාවක් නේ තියෙන්නේ. සංකතේ යමක් කරනවා අසංකතේ බලාගෙන. වෙන්නේ කොහොමද කියලා හුත් කියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ආනාපාන සතිය බුදු ගුණ අසුභයේ මරණේ ඕන දෙයක් කරන්න වඩන්ද මේක කරන්නේ මොකටද කියලා හුත් නිවන් දකින්නයි කියලා කියන්ද කොහොමද ආනාපාන සතියේ වඩලා නිවන් දකින්නේ කියනකොට ඕගොල්ලෝ ගාව ඥාන දර්ශනයක් තිබුණොත් විතරමයි ඕගලන්ට මේක කියන්න පුළුවන්. නැත්තම් කෝපියක් විතරයි. ඒ නිසා ඔගොල්ලෝ ඒකයි මම කිව්වේ මේ ආනාපාන සතිය වඩන්න අන්නර ඥාන දර්ශන තියාගන්න. එතකොට ඔගොල්ලන් තව කෙනෙකුට ඒක උපකාරයක් පුත් වෙයි. ඔගොල්ලන්ට ඒක උපකාරයි. ඉතින් ඒ නිසා ඒ විදිහේ සහේතුක ධර්මතාවයක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ නිබ්බාණං කියලා කිව්වෙත් මෙන්න මේ යතහ භූත ඥාන දර්ශනයේට තව නමක් මෙන්න මේ ඇත්ත දකින්ද කියන එක කියන්නේ. මේක කිව්වහම රාග දේශ මොහ කියන ධර්මයන්ගෙන් මිදෙනවා. එහෙම මිදුනහම රාග දේශ මොහ නිසා හදපු හැම වැඩකින්ම හැම කෘත්‍යයකින්ම හැම නිර්මාණයකින්ම මිදෙනවා. රාග දේශ මොහ දුරු වුණහම නිවන කියන්නේ නිකම්ම කෙලෙස් ගති ටිකක් නැති වෙලා දරුවෝ එක්ක ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කොඩම් ගොඩ මැද්දේ ඉන්නව කෙලෙස් නැතු වගේ තැනකින් නම් හිතට මැවෙන්නේ ඒක අතාරින්නේ. එහෙම නෙමෙයි. ගෙවල් දුරවල් රන් රිදී මුතුමැණික් හදලා දුන්නේ රාග දේශ මොහයන්ගෙන්. රාග දේශ මොහ නැති වුණොත් නැති වෙන්නේ තේවා. හැබැයි ඔයගොල්ලෝ බය වෙයි ඒව නැති වුණොත් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ ගැන හිතන්න එපා. මේ දැන රාග දේශ මොහ නැති වුණොත් ඒ වෙනුවට ලැබෙන ඕගොල්ලන්ට ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ඕව ඇසුරු කිරුවේ සැප සඳහානේ දුක නැතුව ඉන්නනේ. ඒ වගේ ද්‍රව්‍ය කාරණා වෙහෙසකින් අලුත් වැඩියා කර කර පරිහරණය කර මේ අලුත් වැඩියා කර කර උපස්ථාන කර කර දුක අයින් කරලා සැප ලබන ක්‍රමයේ වෙනුවට උත්සාහයකින් තොරව සැප ලැබෙන දුක අයින් වෙන ධර්මතාවයේ කියනුවට ලැබෙනවා. මහා තඩි විශාල ටීවී එකක් ගෙනල්ලා දැම්මේ ඕකේ තියෙන කන්ඩෙන්සර් රෙසිස්ටන් ඕව වුණේ හින්දා නෙමෙයි. වයර් කැලිය වුණේ හින්දා නෙමෙයි රූප වුණේ හින්දා. කෙනෙකුට රූපයක් ලැබෙනවා නම් අර මහා තඩි පෙට්ටියක් ඕනේද? එයාට සතුටු වෙන විදිහට රූපයක් බලලා සතුටු වෙන රූප ටිකයි ඕනේ. ඒ හින්දා තමයි අර මහා තඩි විශාල කම්පියුටර් මේ ටීවී එකක් ගෙනල්ලා ගෙදර තිබ්බේ. ඒකේ තියෙන ප්ලාස්ටික් කැලිටිකයි ඇතුලේ තියෙන අර ට්‍රාන්සිස්ටර් කියලා කන්ඩෙන්සර් කියලා ඌවත් ඕනේ හින්දාද? නෑනේ. ඒව ඕනේ නෑ. කෙනෙකුට බලන්න ඒ රූප ටිකම ලැබෙනවා නම් අර වගේ දේවල් නැතුව හොඳ නැද්ද? හොඳයිනේ. අවශ්‍ය කාරණා වෙලා. ඒ වගේ ඕගොල්ලන්ට ඕනේ දැන් අද අපි මේ කරලා තියෙන එහෙම සිද්ධියක්. දුක අයින් කරගන්න සැප ලබන්න මහ විශාල තඩි අර ටීවී එක ගෙනලා තිබ්බා වගේ තමයි රූප බලන්න ඕනේ වෙලා. දැන් ඉතින් ඒක කැඩුනහම වයර් රමුණන්නත් ඕනේ, ඒක පිරිසුදු කරන්නත් ඕනේ, සුද්ධ කරන්නත් ඕනේ, පරිස්සම් කරන්නත් ඕනේ, වැටෙන්න දෙන්නත් ඕනේ. ওই ඔක්කොම ඔච්චර වෙහෙසලා තියෙන රූපයකට ඕනේ කම. නමුත් කිසිම දෙයක් නැතුව අහසේ වගේ තනක රූපෙම වෙනව නම් අපිට පරිස්සම් කරන්න ඕනේ, ඔසෝලා තියන්න ඕනේ, රැක ගන්න ඕනේ කියන මහ වෙහෙස ටිකකුත් නැහැ. සැපත් ලැබෙනවා. රූපෙත් ලැබෙනවනะ. හොඳ නැද්ද ඒ ක්‍රමය? ඒ නිසා ඕගොල්ලෝ රන් රිදී මුතුමෙනි ගෙවල් දොරල් යාන වාහන නැඩි වෙනවා කියලා දුකෙන් දෙපා. ඕව ඔක්කොමත් අපි එකතු කළේ දුක අයින් කළ සැප ලබා ගන්න. ඒ සිද්ධිය නිර්මාණය වෙලා තියෙනවා ද්‍රව්‍ය කැලි නැතුව. ඕව හැදෙන කන්ඩෙන්සර් වයර් කැලි නැතුව. සැපත් ලැබිලා තියෙනවා දුකත් අයින් වෙලා තියෙනවනේ. මොනතරම් පහසුවක් වෙයිද කියලා හිතන්න. ඒ වගේ තැනකින් නිවන ගැන හිතන්න. එහෙම නැතුව අයියෝ එහෙනම් මේ රන්තිදී මුතුමනේ දුවල් දරුව මෙව නැති වුණොත් කියලා බඩපොකු පිච්චලා යනවා වගේ තැනකින් හිතන්න එපා. මොකද අසංකත ධාතුවේ ඒ කියන්නේ නෙක්ඛම්මේ ආනිසංසය යට දැනෙන්න ඕනේ. කාමයේ ආදීනව දැනෙන්න ඕනේ. මහා ටීවී එක කෑලි ගොඩක් තියෙන ටීවී එකක් ගන්න රුපියක් දැකලා සතුටු වෙන එකයි කෑලි කිසිම දෙයක් නැතුව රුපියක් දැකලා සතුටු වෙන එකයි. අරගෙන මේකේ ආදීනව මේකේ ආස්වාදයේ දෙක හිතන්න. හිතුවම අරක අතහැරලා මේක ගන්න කැමැත්ත එනවා. ඈ මොකද මේ මේ ටීවී එකට තියෙන ටීවී එක අතහරින්න කියලා කිව්වහම කෙලින්ම අපි බයයි අර රූප ටිකක් නැති වෙයි කියලා. ඒ වගේ අපි ඔය සැප සතුට ගන්න අල්ලගෙන ඉන්න කෑලි ටිකේ ඇතුළ ඔක්කොම අයින් කළා සැප සතුට ටික ලැබෙන තැනක් දුක අයින් වෙන සිද්ධිය බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන මිසක ඕගොල්ලෝ තව දුකකට දාන එකක් එහෙම නෙමෙයි. සැප අයින් වෙන එකක් නෙමෙයි. මොකද අපිට තියෙන විපල්ලාස. මොක දුක එන දේ සැප විදිහට සැප එන දේ දුක විදිහටයි අද අපිට දැනෙලා තියෙන්නේ. ඉතින් මේ දෙක නිවැරදි දැකීම හැමදෙවි වෙන්නේ මාරු වෙන එක. දුක් දේ දුක හැටියට දැකලා සැප දේ සැප විදිහට දකින එක විපල්ලාසයක් නෙමෙයි පාපයක් නෙමෙයි. විපරිත මනසකට අපිට බයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂා ඥානෙ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කළාම අතහැරෙනවා. එහෙම තේරෙනකොට රන් රදී දූ දරුව මේව අතහැරෙයිද කියලා මෙනෙහි හිතෙමුත් බයක් આવුත් තමන්ව ටග්ගල මෙනෙහි කරන්න. මේව තියාගත්තේ මොකටද උඹ? ඔබ ගත්තේ මොකටද? ඔබට ඕනකලේ මොකටද? දුක ජීවිතෙන් අයින් කරන්න සැප ලබා ගන්න නේද මේ හැම දෙයක්ම කළේ? ඔය කෑලි බෑලි නැතුව කැඩෙන බිඳලා කැඩෙන බිඳෙන දේවල් අනගගහ පරිසම් කර කර හද හද දුක අයින් කළ සැප විඳින ක්‍රමයක් වෙනුවට ඔය කෑලි බෑලි කැඩෙන බිඳෙන දේවල් මුකුත්ම නැතුව දුක අයින් වල සැප විඳින નિરાයාසයෙන් ලැබෙන ක්‍රමයක් තියෙනව හොඳ නැද්ද කියලා අහන්න. එතකොට කැමති වෙනවා. ඉතින් ඒ නිසා කෙලස් ටික අයින් වුණාම කෙලස් ටිකෙන් නිස්පාදනය කළ ඔක්කොම ටික අයින් වෙයි. ඒ අයින් උනේ දුකම මිසක සැප නෙමෙයි. සැප තිබුණා නම් ඒව අයින් වෙන්නේ නැහැ. බේරිලා එනවා. ඉතුරු වෙයි. ඈ ඒ නිසා හැම දිනාටම දුක සසරෙදි මේ ජීවිතේදී අපි හැමෝම හොයන්නේ දුක අයින් කරන්න සැප ලබා ගන්න. නමුත් අපි කවදාවත් ක්‍රමය දැනගෙන හිටියේ නැහැ. ඈ අපි හැමදාම කළේ විපල්ලාස මනසකින්. ඒ කියන්නේ දුක ඇති වෙන සැප නැති වෙන ක්‍රමයේ හිතේ දුක නැති වෙන සැප ඇති වෙන ක්‍රමයේ කියලා. ඒ නිසා මේ ධර්මතාවයේ තේරුම් අරගෙන දුක නැති වෙන ක්‍රමයේ තේරුම් අරගෙන ඒකට ඉඩ නොතබ සැප ඇති වෙන ක්‍රමයේ තෝරගෙන ඒකට ඉඩ ලබා ගන්න විදිහට හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතු වේවා කියලා කියනවා. ඉතින් මේ හැම එකකින්ම මම ලොකිට කියන්න හදන එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ අනිත්‍යවරු වගේම මාත් මේ තව එකක් කියනවා නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඕගොල්ලන්ට ඇත්තටම බණක් මම ධර්ම දේශනාවක් කරනවා නෙමෙයි මේ. මගේ බණක් අහන්න එපා. මම හැමදාම කියන්නේ අනුන්ගේ සන්තකේ තියාගන්න එපා. නුවණ හිතන්ඩ හුරු කරගන්න කියන එකයි මං කියන්නේ. මේ හැම එකකින්ම මං කියන දෙයක්වත් ගන්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. මේක තේරුම් ගන්න. ජීවිතයකට ඇත්තක් මේක තියෙන්නේ. මේ ඇත්ත හිතන්ඩ හුරු වෙන්න, හිතන්ඩ හුරු කරගන්න. මං කියන දේ හරි ඔයගොල්ලෝ පිළිගන්නවා. ඒකත් සාපයක්, ඒකත් පාපයක්. ඒ හින්දා ඔගොල්ලෝ සුදස්සන හාමුදුරුවන්ගේ බණ ටික වයි කියන තැනකින්වත් පිළිගන්නවා කියන එක මම කීතන්නේ. බුදු හාමුදුරුවෝ කිව්වරොත් පිළිගන්න එපා කියලා කිව්වනම් ඈ. ඉතින් මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. හැමදාම අනුන්ගේ දෙයකින් යැපීම දුකක් ලෝකේ. අනුන්ගේ දැනීමෙන් ජීවත් වීම දුකක් ලෝකේ. ඉක්මනට තමන්ගේ දැකීමක් බවට පත් කරගන්න, අනුන්ගේ අතකොළුවෙක් වෙලා ඉන්න එපා කියන එකක් කියන්නේ. මේ කරුණ කාරණා ටිකෙන් තමන්ගේ නුවණක් හදාගන්න, ඕගොල්ලෝ හොඳට හිතලා ඕගොල්ලෝගේ දැනුමක් හදාගන්න, ඒ දැනුමින් නිවන් දකින්න උත්සාහවත් වෙන්න. ඒ වගේම හැම තැනකදීම මම මේ කරන එක දෙයක් මොකද්ද, විමසන්ඩු ගන්න එකක් මේ කරන්නේ. මම බණක් කියලාවත් ඔයගලන්ට කියනවනේ, මේ මං කළෙත් එහෙමයි, විමසන්ඩ හිතන්ඩ ගන්නපු එක, මේ ඉගෙන ගත්ත එක ඔයගලන්ට කියන්නේ. ඒ විදිහට හිතන්ඩ හුරු වෙන්න, කවුරු හරි කියනවනම් අලුතෙන් යමක් හිතන්ඩ එපා, හිතන්ඩ හුරු වෙන්න එපා, ඒක පාපයක් කියලා. ඇත්තටම නොහිත යන දිව්‍ය ලෝකයට වඩා හිතීමේ යන අපාය හොඳයි. මොකද හිතලා යපායට යන්නේ. එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව විතර හිතන්ඩ උගන්වපු කෙනෙක් තව නැහැ. කොහොමද නුවණින් හිතන්ට? බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි, ඉර පායනවා කියලා කියන්න පූර්ව නිමිත්ත අරුණ කියනවා. අරුණ කියන්නේ පණිවිඩයක් ගේනවා කියලා, තව ටිකකින් ඉර පායනවා කියලා. ඒ වගේ නොපැමිණි නොපත් අරිහත්ත්වය ලබා ගන්න, අරිහත්ත්වයට පත් වෙන පූර්ව නිමිත්ත කියන මොකද්ද? යෝනිසෝ මනස්කාරය. මෙයා රහත් වෙන කෙනෙක්, රහත් වෙන්න යන කෙනෙක් කියන පණිවිඩය කියනවා කියන ඒ හිතන එකෙන්. ඒ හින්දා හොඳට හිතන්න හුරු වෙන්න ජීවිතේ. ඊගාවට මේ ක්‍රමයේදී අහඹු කිසිම දෙයක් නැහැ. අදහන්න කිසිම දෙයක් නැහැ. බෞද්ධයි අබෞද්ධයි කියලා එන කොටා ගන්න, කා කොටා ගන්න කිසිම දෙයක් නැහැ. බෞද්ධ කෙනෙකුට අයිති දෙයක්ුත් මේකේ නැහැ. අබෞද්ධ කෙනෙකුට අයිති දෙයක්ුත් නැහැ. මේක කාටත් එකයි, සත්‍යය. සත්‍ය බෞද්ධ සත්‍ය අබෞද්ධ සත්‍ය කියලා තියෙද? නැහැ. ස්පර්ශ ආයතන හය ඇත්තක් තියෙනවා නම් ඒ ඇත්ත ඇත්තම තමයි. ඒහි පස්සික. හැබැයි මේ ඇත්ත දකින අය බෞද්ධ. එහෙම නැතුව බෞද්ධයන්ට ආවේනික වෙච්ච දහම් ටිකක්වත් මම කිව්වා නෙමෙයි. එහෙනම්ද මේ ඇත්ත ජීවිතයට ගන්ඳ කොහොම හරි උත්සාහවත් වෙන්න, තමන්ගේ නිවීම මිදීම හදා ගන්න හේතුමින් කෙනෙක් මතක් වෙනවා. හැමදාම මම තෙරුවන් සරණයි. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු. ඒ වගේම අපි සිද්ධ කරගත්තා මේ සියලුම කුසලයන්. අපි නම්ින් නැති කලියුරිය කාලයාත්‍රා කළා වූ මියගේ ඥාතින් සිහිපත් කරගන්න, මේ නිවසේ ගෘහාධිපතිව සිට කලියුරිය කළා වූ සිරිසෙන යහම්පත් මැතිතුමන් ප්‍රමුඛ වර්ග පරම්පරාගත සියලු ඥාතීනුත්, ඒ වගේම ලෝකයට ධර්ම නිවහනක් වෙච්ච, ලෝකයට සනසිල්ලක් ලබා දෙන ඒ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපේ දරණගම අවසරයි කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ මියගිය පියාණන් වහන්සේ ඇතුළු මෙතනට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේම මියගිය ඥාති මේ මොහොතේ සිහිපත් කරගන්න. අපි සිද්ධ කළව සියලුම කුසල් අපගේ ඥාතින්ට අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඥාතින් දුකක සිටිනන් දුකෙන් අත මිදී සපවත් භාවයට පත් වෙනන් ඒ අය පතන බෝධියකින් උතුම් වන සෙනසෙත්වා කියන අදහස ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ පින්වතුන්ට මෙතෙන්ට එන්න ඉඩ අවස්ථාව සලසලා එන්නට නොහැකි යම් තාක් ප්‍රසතික් නම් ඒ සිල් දෙනාටත් මෙතෙන්ට වැඩම වදාලා වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපි හැම දිනාගේම ආචාර උපාධ්‍යන් වහන්සේලා ගුරු දේවෝත්තමන් වහන්සේලාටත් මේ සෑම දිනාටමත් අපි සිල් දිනාට මේ සිදු කරගත් කුසල ධර්මයන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන සිතන්න වැඩවදල උතුම් වජරාමර නිර්වාණ ධාතුව මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට අපි හැම දිනාටම පාරමිතාවක්ම වේවා. කොනිෂ්ඨි
Thank you.